මුවින් මේ මා කියන විදියටම පින්නතුනොත් ඒ ශබ්දය නැගෙන ආකාරයට නමෝ කියලා දිගට ඒ වාක්‍ය අදින්න. එතකොට අභ්‍යන්තර ව්‍යායාමයක් ඒ වගේම භාවනාවක් සිද්ධ වෙනවා. බුදුගුණ භාවනාවක් කරන ආකාරයකින් ඒක අපි කරමු. මුලින්ම මා සමගින්ම නමෝ නිහඬව තමන්ගේ ශරීරය සහ සිත ගැන අවධානය යොමු කරගෙන සිටින්න. මේ ශරීරය රෝගයන්ගෙන් තුරන් වේවා. මේ ශරීරය රෝගයන් නැති නිරෝග ශරීරයක් වේවා. මේ මනස කෙලෙසුන්ගෙන් දුරු පාරිශුද්ධ වූ නිරෝධ වූ සමාධිගත වූ නිර්වාණ වූ මනසක් වේවා, සිතක් වේවා. කයද මනසද සුවපත් වේවා, සුව ඇති වේවා, සුව ඇති වේවා. මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වූ ඇත්තෝ වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. සුවපත් වූ ශරීර ඇත්තෝ වෙත්වා. සියලු සත්වයෝ නිවන් දකිත්වා. සියලු සත්වයෝ නිවන් දකිත්වා. සියලු සත්වයෝ නිවන් දකිත්වා. හොඳයි, සාදු සාදු සාදු. ඔබේ දුරකථන ආදිය නිහඬ කරගෙනද බලන්න, නැත්නම් ඒවා කෑ ගහාවේ දුරකථනය නිහඬ කරගන්න. අපි ප්‍රධාන ආචාර ධර්ම හොඳින් දැන ඉගෙනගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්. කොතනට ගියත් දේශනයකට එහෙම නැත්නම් මීටින් එකකට සම්බන්ධ වෙනකොට තමන්ගේ දුරකථනයෙන් තවත් කෙනෙකුට කරදරයක් නොවෙන්න, හානියක් නොවෙන්න ඒව තාක්ෂණය තියෙනවා. ඒව සයිලන්ස් කරගන්න ඕන, නැත්තම් වයිබ්‍රේට් වගේ පහසුකමකට මාරු කරගන්න ඕන. ඒ වගේ දේවල් කිරීම තමයි ප්‍රායෝගික මෛත්‍රිය. ඒ වගේම අපි කන ටොපිකොලයක් හරි කෙසෙල් එල්ලක් හරි වේවා, අපි ඒක නොසැලකිලිමත් විදියට බැහැර කරන්නේ නැත්තම් ඒක අපි කරන මෛත්‍රිය සමාජයට කරන හොඳ යහපතක්. තව කෙනෙකුට කරදරයක් වෙන්න අඩුම තරමේ කවුරු හරි ලිස්සල නොවැටුණත් ඒකෙන් අපි කුණු වරන් දාන කෙනාට හරි අපහසුාවක් නොවෙන්න වැඩ කිරීමක් හැටියට තමයි අපි ඒක සලකන්නේ. පාරට කෙසෙල් එල්ලක් හරි විසි කරන්නේ නැත්තම් මෛත්‍රියක්. අර කුඩා කුඩා ආචාර ශීල ධර්ම තියෙනවා, ඒවා අපි පුළුවන් තරම් පුරුදු කරගන්න එක හොඳයි. දැන් මම මෙහෙදි සමහර උදවියකින් දැකපු දෙයක් තමයි ස්වාමීන් වහන්සේ වේවා කවුරු හෝ වේවා දෙදෙනෙක් කතා කරමින් සිටිනවා නම් අවසරයකින් තොරව ඒකට පැනලා කතා කරන්න හොඳ නැහැ නේද? ඒක විශේෂයෙන් ගෙදර පවුලේ අය නෙමේ නම් මොහොතක් බලන්න ඕන නේද? අපි දැකලා තියෙනවා කවුරුන් එක කතා කළක් කමන්නේ, ජනාධිපතිතුමා එක කතා කර කර හිටියක් කමන්නේ, මැදට පැනලා එක්ක පිරිත් නූලක් ඉල්ලනවා, එහෙම නැත්තම් අපේ ගිලම්පස ගෙනාවයි කියනවා, දාන ගෙනාවයි කියලා. ඉතින් මේ අතින් කතකින් වැදගත්කමකුත් නැහැ ඒකේ. නමුත් එහෙම ආචාර ධර්මයක් නැහැ, එහෙම එකක් නැහැ. ඒ නිසා එහෙම කරන්නේ නැහැ. ඒ වගේම දේශනාව පටන් ගත්තට පස්සේ මේ වගේ වෙලාවකදී තමන් ගෙන ආපු ලේන්සුවක් හරි මොකක් හරි පාවඩයක් හරි පාපිසක් හරි ගෙනල්ලා පූජා කරන්නේ ඕ නැහැ ඒක පාරට. එතකොට ඒක දේශනාවට බාධාවක් වෙනවා. සිහියෙන් කටයුතු කිරීම, ආචාර ධර්ම වලින් කටයුතු කිරීම ඒක වැදගත්. ඒක බොහොම හිතලා තේරුම් ගන්න වැඩ කරන්න ඕන දේවල්. තේරුණා නේද? කතා කර කර ඉන්නකොට ඒ දෙන්න මැදින් යන්නේ නැහැ. ඒවා හිතලා වැඩ කරන්න ඕන. මේක ගොඩාක් අපේ පින්නතුන් දන්නවා. නමුත් මේ එහෙම අර සිහිය කල්පනාව අඩු අයට පොඩ්ඩක් මතක් කරේ වගේ දේවල් හොඳ දේවල් නෙමෙයි කියලා. ඉතින් සිහියෙන් ඉන්න කෙනෙකුට ගොඩක් අනුශාසනා වුමනා නැහැ. මේ ඇත්ත සිහියෙන් කල්පනා කරලා කටයුතු කරනවා. මන් දන්නේ තියෙනවද කියලා මේ දොර අරින්න වුණත් පොඩ්ඩක් තට්ටු කරලා හරි තමන්ගේ දරුවගේ වුණත් කමක් නැහැ, මහත්මයාගේ වුණත් කමක් නැහැ. ඉන්න කාමරේට යනවා නම් පොඩ්ඩක් දැනුම් දීලා නේද උගුරකට පාදලා යන්න ඕන. ඕන මිනිස්සෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවනේ. ඒ නිසා ඒ ආචාර ධර්ම වෙනෝම මේ හෝඩි පොත ගෙනල්ලා උගන්වන්න ඕන. තමන්ගේ අම්මගේ තාත්තගේ කාමරේට වුණත් දරුවෝ වුණත් යද්දිත් ඒත් එහෙමයි. දරුවන්ගේ කාමරයකට යද්දී වුණත් ඒත් එහෙමයි. යන්න කටයුතු කරන්න ඕන. හාමුදුරුවන්ගේ කාමරයට යනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දොරට පයින් එකක් ගහලා යන්නයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? ඒ නිසා හාමුදුරුවන්ගේ කාමරයට ගියත්, කොහේ ගියත්, කොතන ගියත්, මේ පන්සලකට ගියත්, කොහේ ගියත් අර හොඳ ආචාර ධර්ම දක්නට ලැබීම ඒ සමාජයේ තියෙන උසස් බව පෙන්වන්න කාරණයක් බවට පත් වෙනවා. ඉතින් අපි කාගේ නැත්ින් වුණත් එහෙම දෙයක් වුණොත් අඩුම තරමේ සොරි කියන්න හරි පුරුදු වෙන්නට ඕන තේරිච්ච ගමන්. මට ලංකාවේදී අහන්න ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් ජීවිතේට සොරි කියන වචනය නේද? එක්ස්කියුස් මී කියන වචනයක් ඇහෙන්නෙම නැහැ. හැබැයි මේක විදේශ සංචාරයක් ගිහිල්ලා එනකොට මට කන පිරෙන්න ඔය වචන ඇහිලා හැම තිස්සෙම ඔය වචන ටික තියෙනවා. සෝරි කියන වචනේ තියෙනවා, එක්ස්කියුස් මී කියන වචනේ තියෙනවා. ඉතින් සෑහෙන කියන්නේ අපි හිතමු මෙහෙම කකුල් දෙක දිග ඇරගෙන හිටිය කියමු, පාරේ යන කෙනා ඉන්නවා. ඉතින් අපි කකුල් දෙක අකුල ගැනීම අපේ යුතුකම සහ පොඩි දෙයක්. නමුත් අර මනුස්සයා ඒකට thank you කියනවා. වැදගත් මිනිස්සු, හොඳට ටයිකෝඩ් දාලා යන ජාත්‍යන්තර ව්‍යාපාරිකයෝ මේ එක තැන්කූ කියනවා. එහෙම දේවලුත් තියෙනවා. ඒ වගේම ඉතින් කකුල් දෙක දිග ඇරගෙන හිටියොත් එහෙම කකුල් දෙක කපාගෙන යන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කොහොමද ඒ වැඩපිළිවෙල අපි ඒක හොඳ පුරුදු කිරීමන්න ඕන. ඔක රොබෝ යන්ත්‍ර වශයෙන් තියෙන්නේ ගොඩක් වෙලාවට පිටරටවල්වල රොබෝ එක වගේ thank you කියනවා, excuse me කියනවා. ඒක හෘදයාංගම බවක් නැහැ. නමුත් අපිට ඒක ඊටත් වැඩි හොඳට බෞද්ධ අපිට ඔක හෘදයාංගම කරන්න පුළුවන්කම තියෙනවා. නිකන් sorry කියලා රොබෝ sorry කිව්වා වගේ කියලා වැඩක් නැහැ. ඉතින් ඒව ගැන අවධානයෙන් ඒ පුංචි පුංචි දේවල් වචනයෙන් සිදුවෙන දෑ පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒකයි සති සම්පජඤ්ඤය කියන්නේ. ඒක තමන් ක්‍රියාවෙන් සිදුවෙන දෑ පිළිබඳව අවධානයෙන් ඉන්න. ඉතින් මට එකම එක දවසක් මට මතකයි මම අපේ නායක හාමුදුරන්ගේ කුටිය අතුපතු ගාන හාමුදුරුව හැටියට වැඩ කළා කාලයක්. පිරිසුදු කරන්නේ මම. ඉතින් දවසක් හාමුදුරු තවත් සාමීන් වහන්සේ නමකුයි අපේ හාමුදුරුවේ කතා කර කර ඉන්නවා. ඉතින් යන්න තියෙන එකම මාර්ගය එච්චරයි. දෙන්න දෙපැත්තේ ඉන්න ටික වෙලාවක් බලාගෙන හිටිය මට අවසර දුන්නෙත් නෑ. මං ඉතින් කුරුඹ කට්ට ගත්තරම් මැදින් ගියා. දෙන්නම මගේ මූණ දිහා බැලුවා. ඉතින් එදා මම දැනගත්තා ඒක වැරද්දක් කියලා. නමුත් ඉතින් මට ඉඩ දෙන්න එපා, මම මෙතන බලන් ඉන්නේ කි. ඉතින් එදායින් පස්සේ මම ආයි කවදාවත් ඔව් කුණු බකටයක් අරන් දෙන්න නිකන් වචන්නේ නෑ. මොකද හේතුව ඒක හොඳ නැති දෙයක්, වරදක් කියලා ඉල්ලනවා. එතකොට මතක් කරලා තියෙන්නේ එවැනි වෙලාවල් වලදී අපි ඉල්ලන්න ඕන ඉඩ නේද? චුට්ටක් ඉවසලා අත්‍යවශ්‍ය නම් මේ සමා වෙන්න කියලා ඉල්ලන්න ඕන පොඩ්ඩක් අවසර කියලා. එතකොට එතන යන්න එපා නම් හරි ඕක පස්සේ කරන්න කියලා හරි කියයි නේ. ඔව් එහෙම නැත්නම් වෙන පැත්තකින් යන්න හරි කියලා කියයි. ඉතින් අර ඒ වගේ ආසාර ධර්ම පිළිවෙත් තියෙන්න ඕන. සමහර වෙලාවට පිළිවෙලක් නැහැ. එහෙම තියෙනවා. සායනාංශේ මම කියලම තියෙනවා. සායනාංශේ මේ ඇවිදිද්දි මේ ඔය AC දාන්න වටේ මේ යනකොට එක පාරට මේ බිම වැටිලා වඳින්න එපා. මම ඔය උඩ බලාගෙන යන AC machine එක දිහා කොයි වෙලාවක හරි කාගේ හරි බෙල්ල පෑගෙන. එහෙමනොත් එහෙම ඒකට වග කියන්න වෙන්නේ අපිට. ඒ නිසා එහෙම වඳින්න එපා. වඳිනකොට අවසරයි ස්වාමීන් වහන්සේ කියලා පුළින් වඳින්න උනත් අවසර ගන්න ඕන. තේරුණා නේද? ගහන්න නම් අවසර ගන්න ඕනේ නෑනේ. වඳින්න අවසර ගන්න ඕන. ඕකාස වන්දනා විභන්තේ කියලා කියන්නේ තේත් එහෙමයි. මට අවසරයි ස්වාමීනි වඳින්න මුලින්ම. අවසර දුන්නට පස්සේ තමයි වඳින්නේ. ඒ වගේම වඳින්න එපා කියලා තියෙන අවස්ථා කීපයක් තියෙනවා. ඉදල්, කොහු, පොළු අතේ තියෙන වෙලාවට වඳින්න එපා කියලා තියෙනවා. මොකද දන්නවද? නිකම්වත් මානසික අසමතර බලතාවයකින් ඉන්න කෙනෙක් නේද පහර දුන්නු. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වෙනවා ඉදල් අතේ තියෙනකොට, කොහු අතේ තියෙනකොට, පොළු කඩු කිනිසි අතේ තියෙන මිනිසුන් වඳින්න එපා කියලා. ඒක නීතිය. ඉතින් ඒ වගේ තමයි ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් ඒ වගේ වැඩි ඉදලින් අතුක ගා ඉන්න වෙලාවට සද්ද නැතුව ගිහින් වඳිනවා. ඉදල යනුන ඇහි මූනේ නේද? ගැහුවේ නැතත් නැත්තම් හාමුදුරුවෝ පස්සට එනකොට පැටලිලා වැටුණා කොන්ද උඩට කියන්න බෑ. ඉතින් ඒ නිසා හරි අන්නේවා හරි පිළිවෙලට කරන්න ඕන. වඳිනවා කියලා හැමතිස්සෙම දන පොල් කට්ට නමන්න ඕනේ. අවශ්‍ය කරන්නේ හෘදයාංගම ගෞරවය. ඒක හිටගෙන වුණත් දෑත එකතු කරලා ආචාරයක් කළාම හරි නේද? එක එක ක්‍රමවේද අපි දැකලා තියෙනවා ආචාර කරන. දැන් ওই චීන අය වගේ කට්ටිය සීරුවෙන් ඉඳගෙන හිස නමනවා, පපුවට අත තියලා හිස නමනවා, දෑත එකතු කරලා හිස නමනවා. ආදී නොයෙකුත් ආචාර ධර්ම තියෙනවා. ඒකෙන් අනිත් කෙනා තේරෙන්න ඕන මම ගරු කළා නේ ආචාර කළා කියන හැඟීම විතරයි දනපොල් කට්ට ගෙවා ගන්න උමනාව නැහැ. දනපොල් කට්ට ගෙවන්න ඕනේ තමන්ගේ හෘදයාංගම බව පෙන්වන්නයි තියෙන්නේ. කායිකව පෙන්වන්නේ, මානසිකව පෙන්වන්නයි තියෙන්නේ. ඒවත් අන්නේ වගේ හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ මහානායක හිමිවරු ටොන් ගණන් හිටියා. සංස්කෘතික අමාත්‍යංශ ටොන් ගණන් තිබුණත්, බුද්ධ ශාසන අමාත්‍යංශ ටොන් ගණන් තිබුණත්, අපේ බෞද්ධයන්ගේ පිළිවෙත්, චාරිත්‍ර, ධර්ම ඉෂ්ට සිද්ධ කරන්නේ කොහොමද කියලා උගන්වන, රටකට අවශ්‍ය කරන සංස්කෘතික පොතක්, බෞද්ධ සංස්කෘතික පොතක් නැහැ. ඔගොල්ලෝ දානය කරන්නේ කොහොමද දන්නේත් නැහැ, පාංශුකුල කරන්නේ කොහොමද දන්නේත් නැහැ, මගුල කරන්නේ කොහොමද දන්නේත් නැහැ, මොන කෙහෙල් මලක්වත් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. තේරුණා නේද? මොකක්ක කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මේ කිසිම ආයතනයක් මෙරටේ බෞද්ධ වෙනුවෙන් සංස්කෘතික පිළිවෙත්, චාරිත්‍ර, ධර්ම අන්තර්ගත පොතක් කරලා නැහැ. මම මේක කියලා තියෙන හැමතැනම මේක කරන්න කියලා. උන්නාන්තල නිකන් ඉන්න මකන් නිලාගෙන. ඉතින් ඒ ගැනත් ඔන්න මුලින්ම කිව්වා අපේ ඇත්තන්ට දොස් කියලා වැඩක් නැහැ. අපිට යාන්තම් ශාසන අවතරණය කියලා සසුනේ වත පොතක් තියෙනවා. අපේ මහානායක හාමුදුරු රේණුකාන චන්දවිමල නායක හාමුදුරු වහන්සේලා බුදු වෙන උතුමන්ලා හදලා දෙන්නු නිසා. ඒක නැත්තං ඒකක් නැහැ. ඒව නැත්තං ඒකක් නැහැ. ඉතින් අපි ඒකෙන් ඉගෙන ගත්තා ආහාර ගනිද්දි කොහොමද අපි ආහාර ගන්න ඕන. ඊට පස්සේ එතනින් එහාට ගියාම අපි වෙනෝම ඉගෙන ගත්තා ඔය හැඳි ගෑරොප්පු හොප් එක හෝටල් විශේෂ තැනකට ගියාම කොහොමද අපි එතන ඒව භාවිතා කරන්න කියන දේවල්. ඒක වෙනම ක්‍රමවේදයක් නේ. දැන් අපි ගන්නෙ අතින්නේ. දැන් ඒක තව ක්‍රමයක් තියෙනවා ඉහළට ගියාම. ඉතින් මම මේ අතන්ට වෙනම පන්ති දාලා උගන්වන්නද දැන් දරුවන්ගේ මඟුල් ගෙවල් මේ තියෙනවා. ගියාම ඔය ටිකක් තරු පහේ හයේ හොඩල් වලට ගියාම ඉතින් පොඩ්ඩක් ගැරුපු හැඳි ගැරුපු සහිත මේසේක කොහොමද මේ කටයුතු කරන්නේ, කොහොමද ඒකේ වැඩ කටයුතු ටික කරන්නේ කියලා වර්ණන්නත් පුළුවන්. ඇත්තටම ඉගැන්විය යුතු, ඉගෙන ගත යුතු දේවල් ඕවා. කවුරු හරි ඉන්නවා නම් ඔය චෙෆ් කෙනෙක් හරි මේකේ ඉන්න ඔය තරු ගානක වැඩ කරන හෝටල් එක වැඩ කරන කෙනෙක් ඉන්නවා. එයාලා අපිට එක දවසක බොහොම සුළු දෙයක් විනාඩි 15ක ඉගැන්වීමක් විතරයි කරන්න තියෙන්නේ. මේ ගොඩක් දේවල් අය දන්නවා, දන්නේ නැති අයට මම කියන්නේ මේවා හැමදේම ඉගෙන ගන්න ඕමනයි කියන කාරණේ. ඊළඟට සැලකිල්ල නැති එක. හරියට මේ ඉවර වෙයි කියලා පොර කනවා. ඒක හරි ප්‍රශ්නයක් නේද? හරියට කාකට වුණත් හරියට පොරකනවා. මල්වට්ටියට අත ගහන්න තැන පොරකන එකේ ඉඳලා පොරකනවද නැද්ද? පොරකනවා. දැන් පිච්චමල් පූජාව ගියාම පිච්චමල් පාත්‍රේ පෙරලගෙන වඳින්නේ. ඇයි ඒ? එතකොට ඒක වන්දනාවක්ද? එනිසා තමගේ ගෞරවය, තමගේ පෞරුෂය, තමගේ තත්ත්වය තියාගෙන අර ලාමක වෙන්න හොඳ නැහැ. ටිකක් ආඩම්බර මිනිස්සු වෙන්න ඕන. අපිට උගන්වලා තියෙන හැඳුනේ ආඩම්බර වෙන්න එපා කියලානේ. ඒක තමයි මේ රටේ විනාශය. ආඩම්බරකමක් තියෙන්නේ වැදගත් මිනිස්සෙක් ළඟ. වැදගත් නැති නිකාම නිකන් නිකමෙක් ළඟ ආඩම්බරයක් දකින්න නෑ. බුදුහාමුදුරුවෝ හරි ආඩම්බරයි. තේරුණා නේද? පිණ්ඩපාතේ වඩින රහතන් වහන්සේලාත් හරි ආඩම්බරයි. උන්වහන්සේ මාන්නේ නෙමේ මේ ඉනෙන් පල්ලෙහාට, අර යාචකයෝ ධනිස්සෙන් පල්ලෙහාට පොල් කට්ට දික් කරනවා වගේ ඉනෙන් පල්ලෙහාට, පෙකෙනියෙන් පල්ලෙහාට පාත්‍රේ පාත් කරන්නේ ආඩම්බරයි. පිණ්ඩපාතේ වැඩියත් ආඩම්බරයි. එතකොට ඔබ දැකලා ඇති ඔය තායිලන්ත වගේ රටවල පොඩි දරුවන්ට දම් බෙදන්න වුණොත් පොඩි දරුවෝ අර පොඩි බංකුවක් උඩ නැග්ගලා තමයි පාත්‍රයට දාන්නේ. මිටි කෙනෙක් වුණොත් එක බංකුවක් උඩ නැගලා තමයි පාත්‍රයට දාන පුජකම. හාමුදුරුවෝ නෙමේ පාත්‍රේ පාත් කරන්නේ. ඒව තමයි මේ ශාසන ධර්මය ආලෝකවත් කරන, අර්ථවත් කරන හොඳ පිළිවෙත්. මෙන්න මේ වගේ දේවල් හොඳට තේරුම් ගන්න ඕන. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා, මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕන. නමුත් මේ ලිමිට් එකක්වත් නැහැ ලෙඩෙක් වෙනුවෙන්, රෝගියෙක් වෙනුවෙන්. එතකොට නෑ, තේරුණා නේද? දැන් රෝගියෙක් ලෙඩෙක් වගේ නම් මමත් උදව් කරන උස්සල වාහනයට හරි තියන්ද, ඒ කෙනෙකුට දොර හරි අරලා දෙන්න. ලෙඩෙක් නම් රෝගියෙක් නම් අසනීප කෙනෙක් නම් කරේ තියාගෙන හරි යන්න පුළුවන්. නිකම් මිනිස්සු කරේ තියා යන්නේ ලෙඩ නිසා කරේ තියන. ඉතින් අර ඒ දේවල් ඒ තැන්වලදී විතරක් වෙනස් වෙනවා. ඒක තමයි අර මමත්වයෙන් තොර තියෙන ආඩම්බරය. මමත්වයෙන් ඉන්න කෙනා ඕක අවිද්‍යාවෙන් ගන්නේ. මමත්වයෙන් තොර ආඩම්බරය තියෙන කෙනා ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආකාරයට නම්ය කරගන්න පුළුවන්. පින්තුන් හිතන්නේ එංගලන්තේ මහා රජිනගේ සහයේ පවුලේ පින්තුන්ට මේ නිකම්ම නිකං තත්ත්වයක් තානාන්තරයක් නෙමෙයි. ඒ රාජ්‍ය හැසිරීම් රටාවේ විනයක් තියෙනවා. ඒ පවුල් වලට එකතු වෙන අයටත් ඒ විනය දෙනවා. අඳින ඇඳුම, කොණ්ඩ පේරන විදිය, පවතින්න ඕන විදිය, අඩුම තරමේ මේ කකුල් දෙක පවා තියාගෙන ඉන්න ඕන විදිය වාඩි වුණාට පස්සේ ආදී වශයෙන් මහා විනය පද්ධතියක් තියෙනවා. ඒව හරිම වැදගත් කාරණා. ඒ නිසා තමයි ඒ රාජ්‍ය පරම්පරාව යම් රටට, ලෝකයට ආදර්ශයක් දෙන්නේ. ඔබ දැකලා තියෙනවද විලියම් කුමාරයා හරි හැරි කුමාරයා හරි කරාබු දාගෙන පච්ච කොටාගෙන හරි මෙන් හරින් ඉන්නවා? නෑනේ. හරි වැදගත් විදියට අඳින්නේ, පළ දින්නේ, හැසිරෙන්නේ. ඉතින් අපි භික්ෂුන් වහන්සේලා හැටියටත්, දර්ශන අවබෝධය හැටියටත් හරි දේ කොතනද තියෙන්නේ අපි ඒ දේ අගයන්න ඕන. වැරදි දේ කොතනද තියෙන්නේ අපි එක අම්මගේ තාත්තගේ දේ වුණත් අපි ඒව හදාගන්න ඕන. විවේචනය කරන්න නෙමෙයි, හදාගන්න ඕන. ඒකයි වැදගත්කම. ඒවා ගැන ගොඩාක් හිතන්න, තව කියවන්න, ඉගෙන ගන්න. ඒවායින් අපේ දරුවන්ට, ඔය මේ විශේෂයෙන් කාන්තාවන්ට, තමන්ගේ පෞරුෂය, තමන්ගේ වැදගත්කම, තමන්ගේ ආචාරශීලීත්වය පෙන්නුම් කරන්න ලොකු උපකාරක දෙයක් බවට පත් වෙනවා. ඕවයින් තමයි අපේ තියෙන මේ තත්ත්වය උසස් කරගන්න පුළුවන්. ඇවතුම් පැවතුම් ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරේ කර්මයෙන්නේ මිනිස්සයා උසස් වෙන්නේ පහත්වන්නත්. එතකොට වචී කර්මයෙන්, කාය කර්මයෙන් සහ මනෝ කර්මයෙන්. එතකොට මනෝ කර්මයෙන්ුත් මේ අපි උසස් වෙන වැඩපිළිවෙල තමයි මේ නිවැරදි මානසික හැසිරවීම. එතකොට මනෝ කර්මයෙන් උසස් වෙන එක තමයි මේ භාවනාව කියලා කියන්නේ. මෙන්න මේ දේවල් වලින් උසස් වෙලා අභිමානවත් ආඩම්බර මිනිස්සෙක් බිහි කරන එක තමයි අපේ වගකීම. ආඩම්බර මිනිස්සෙක්, පෞරුෂයක් තියෙන ආඩම්බර මිනිස්සෙක් බිහි කරන එක තමයි ධර්මයේ බලාපොරොත්තු. උසස් ගති පෙන්නල උසස් වෙන සමාජයක්. අපේ සමාජෙත් ඉන්න උසස් වෙන අය ඒතු වැරදි තැනකින් ඒක තෝරගෙන පහත් ගති පෙන්නලා උසස් වෙන්න යනවා. ඒකෙන් උසස් වෙන්න බෑ. උසස් ගති පෙන්වා උසස් වෙනවා. දැන් මෙතන කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා හයියෙන් කච 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 ගාලා කෑ ගහලා ගියෝ, අනිත් එක්කන නිහනු හිටියා. ඉතින් එච්චර ඥානවන්ත ස්වභාවයක් නැත්තම් හිතන්නේ සමාජෙ මොකක්ද? අර කෑ ගහලා ගියා අර මිනිස්සයා හාමුදුරන්ට කට උත්තර නැති වෙන්නේ කොහොමද වැඩේ? අර මිනිහා තමයි වැදගත්. හැබැයි උගත් සමාජයක, බුද්ධිමත් සමාජයක එනවා. කවුද බල්ලෙක් වගේ මිනිස්සෙක් කියලා අයියෙන් කෑ ගහලා කෑ ගහලා ගියා හමුදුරු පාත්න වෙන කන්දක් වගේ වැඩ හිටිය. මේ සමාජයන් දෙකක්. හේසා බුද්ධිමත් සමාජයේ තුල ශ්‍රේෂ්ඨ මිනිසෙක් වීම තමයි තාම වැදගත්. මම එහෙම උත්සාහ කරනවා. නමුත් පොඩි අවාසනාවක්, පොඩි සිද්ධියක් තියෙනවා. ලංකාවේ බුද්ධිමත් සමාජයක් හොයාගන්න නැහැ. ඉන්නව මං හිතන්නේ 100ක් හිටියොත් 20ක් විතර. 100ක් හිටියොත් 20ක් විතර. ඉතින් ඒ 20 අතර තමයි එයාට රජ වෙන්න සිද්ධ වෙන්නේ. හොඳයි පින්නතුනේ, අපි මේ දේවල් තුලින් ඊළඟට එනවා ආධ්‍යාත්මය කරා. වචනයකින් කියන්න බැරි, සංකේතයකින් පෙන්වන්න බැරි යමක් ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒක හොඳයි. ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්න 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 ඔබේ මනස ඔබට සීරෝ කරගන්න හැකියාව ලැබෙනවා. අචින්ත්‍ය කර්මයක් සිද්ධ කරොත් විපාකය අචින්ත්‍යයි. නිරෝධ කර්මයක් සිද්ධ කළොත් විපාකය නිරෝධයි. අකාලික කර්මයක් සිද්ධ කළොත් විපාකය අකාලිකයි. පාප කර්මයක් සිද්ධ කළොත් විපාකය පාප කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම කුසල කර්මයක් කරාම ඒක කුසලයක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ මොහොතේ භාවනා වශයෙන් කරන්නේ අපි මොන කර්මයක්ද කරන්නේ? අකාලික කර්මයක්. විපාකය අකාලිකයි. නිරෝධ කර්මයක් මොන වගේද? හැම දෙයකින්ම නිරෝධයි. භෞතික දේවල් වලින් පමණක් නෙමෙයි, අභ්‍යන්තරිකව පවතින මනසක් හැදෙන්න නන් අයුරින් දායක වන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන දේවල් වලින් අයින් වෙනවා. නිරෝධ වෙනවා. නිරෝධ කර්මය වඩනවා. දැන් මේක සංඥාවකින් ගත්තොත් එහෙම ඒක වැඩේ වෙන්නේ නැහැ. දැන් නිරෝධ කර්මය වඩන්න කියලා සංඥාවක් ගත්තොත් හරිද? වැරදිනේ. නිරෝධ කර්මය වඩන්න කියලා ගිහිල්ලා වේදනාවක් ගත්තොත් වැරදි. නිරෝධ කර්මය වඩන්න කියලා රූපයක් ගත්තොත් වැරදි. නිරෝධ කර්මය වඩන්න කියලා යම්කිසි සංකල්පයක් චිත්ත සංඛාරයක් ඇති කරගත්තොත් වැරදි. පින්නතුනේ 100ට 100ක් මොළයට සහ මනසට කායිකව සහ මානසිකව විවේක දෙන ධර්මයේ මොකද්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන එකම උත්‍රය තමයි නිර්වාණ. මේ නිර්වාණ මාර්ගය තමයි පින්නතුනේ 100ට 100ක් මොළයට සහ මනසට විවේක දෙන ක්‍රියාවලිය. චිත්ත විවේකය. රූපයෙන් තණ්හාව උපදවන්නේ, වේදනාවෙන් තණ්හාව උපදවන්නේ, සංඥාවෙන් තණ්හාව උපදවන්නේ, සංකාරයෙන් තණ්හා උපදවන්නේ, විඥාණයෙන් තණ්හා උපදවන්නේ, වේගය අඩු වෙනවා. මේ වැඩේ ලේසි පහසු වැඩක්ද කරන්න? ලේසි පහසු වැඩක් නෙමෙයි. පින්නතුනේ ඔරුවයි හබලයි තත්හැරලා යන්න ඕන ගමන. තරණය කරන්නෙත් නැතුව, රැඳී සිටින්නෙත් නැතුව සිදු කරන තරණයක්. පංච උපාදානස්කන්ධේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, පංච ඉන්ද්‍රියන් වල ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, තුන් කාලය තුල ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව යන සාන්ත ගමන. දිය බඳුනක චංචල බව ඇති වෙනවා නම් ඒ දිය බඳුනේ චංචල බව නැති කිරීම සඳහා ඔබ ගන්නා වූ ක්‍රියාමාර්ගය කුමක්ද? බොහෝ දුරට ඔබ සිළු දෙනාගේ පිළිතුර එකක් වෙන්නට ඉඩ තියෙනවා. එම දිය බඳුන නොසොල්වා තැබීම, පාඩුවේ තැබීම, නිසලව තැබීම. මුලින් එය චංචල වෙමින් දකින්නට ලැබෙනවා. නමුත් ක්‍රමානුකූලව රැලි සංසිඳි සිඳී දිය බඳුනේ තියෙන කම්පනය නැති වෙනවා. කම්පනය නැති වෙනවා. ආන් ඒ වගේ පින්නතුනේ අපේ මනසත් ඒ සෙලවෙන්නේ සොලවන නිසා, සෙලවෙන්නේ සොලවන නිසා. කුමකින්ද සොලවන්නේ? තණ්හාවෙන් සොලවන්නේ. තණ්හාව කියන්නේ ලෝකේ කාරණයක් පදනම් කරගෙන ඇතිවන වේගයක්. තණ්හාව කියන්නේ අන්න ඒකට අගයක්. අගයක් තුල හටගත්ත චිත්ත වේගයකට තණ්හාව කියන්නේ. එතකොට යමකට අගයක් තියෙන තරමර තමයි මේ පුජ්‍යලයාගේ සෙලවීම තියෙන්නේ. දැන් අපිට රුපියල් 10ක අගයක් නැත්තම් කවුරු හරි මේ රුපියල් 10 මගේ කියලා අයිති කරගත්තයි කියලා අපි රණ්ඩු කරන්න යනවද? යන්නේ නැහැ. බස් රථයේදී හරි ඒ රුපියල් 5 නොදුන්නයි කියලා මගේ රුපියල් 5 දෙනවා මෙතන මේ හොරකම් කළා කියලා රණ්ඩු කරන්න යන්නේ නැහැ. මොකද හේතුව අපිට ඒක අගයක් නැති නිසා. නමුත් මේක අගයක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. එයාට ඊළඟ බස් එකේ යන්නත් සල්ලි නැහැ. මේ රුපියල් 5 නැති වුණොත් මේ මිනිස්සෙට එන්න විදියකුත් නැහැ ආයි බස් එකේ කියනවා. මෙයා මේක ගන්න රණ්ඩු කරනවද නැද්ද? රණ්ඩු කරනවා. මොකද හේතුව ඒ අවශ්‍යතාවයත්, එහෙම නැත්නම් ආගහිංගකතාවයත්, එහෙම නැත්නම් ඔහුගේ තත්ත්වයට අනුව ඔහුට රුපියල් 5-10 වටින නිසා. මෙන්න මේ වගේ පින්නතුනේ එක එක්කෙනාගේ තණ්හාවේ අගේ විවිධාකාරයි. තණ්හාවේ අගේ විවිධාකාරයි. ඒක හරි වැදගත් දෙයක් ඉතින්. තණ්හාවේ යගේ විවිධාකාරයි. බලන්න ඔබගේ සිත තුළ තියෙන තණ්හාවේ අගයන් ඔබට ඔබ කොච්චර වටිනවද? ඒකත් තණ්හාවක්. අස්මිමානේ කියලා කතා කරන්නේ එතන. ඔබට ඔබ කොච්චර වටිනවද? ඔබේ සිතවිලි ඔබට කොච්චර වටිනවද? ඔබට ආධ්‍යාත්මික වශයෙන් විය හැකි නම් පරණ පත්තරයක කොලේකින් ඔතාපු බත් පැකට් එකක් ඒ කොලේ කාලා කොමේ කෑම එක කාලා කොලේ වීසි කරලා ලංකාවේදී අපිට දකින්න පුළුවන් කම ලැබෙනවා. සමහරලාට පාරවල් මැද හුළඟ යනවා, වාහනවලට පෑගි පෑගි ඒ මුල්ලට මේ මුල්ලට යනවා, පාරේ ඉන්න කට්ටිය පයින් ගහගෙන යනවා, කොළු ගැටව. අපි ওই කොළ කෑල්ල දකිනවා. පරණ පත්තරයක බත් පැකට් එකක් ඔතාපු ඒ කෑම කාලා අත බේදාලා විසි කරපු කොළ කෑල්ලක් කවුරුත් ඕක ගණන් ගන්නෑ. ඒක අයින් කරන්නත් නගර සභාවේ කෙනෙකුට පඩි ගෙවා යොදවන්න ඕන නේ. කවුරුත් එක අයින් කරන්නේ, පඩි ගෙවා යොදවන්න ඕන. ඔබට හැකිනම් අන්නේ පත්තර කොළ කෑල්ල වන්න ඔබ රහත් වෙනවා. ඔබ මේ ගෝර බියංකාර සසරින් අත මිදෙන ඔබට හැකිනම් අන්නේ පත්තර කොළ කෑල්ල වන්න. අගය සීරෝ ගිහිල්ලා ඒක ඇහිඳින්නත් පඩි දීලා ගෙනෙන් දාන්න ඕන. නැත්තං ඇහිඳින්නේ. දාහේ කොළයක් පාරේ වැටිලා තියෙනවා. ඒක ඇහිඳින්න පඩි දීලා ගෙනෙන් දාන්න ඕනද? දැක්ක ගමන් හොරයි යනවා කවුරු හරි. තා පොඩ්ඩක් ලොකු කොළයක් වැටෙනවා ඊට වැඩි 5000 කොළයක්. පඩි දෙන්න ඕනත් නැහැ, වැටිච්ච තැනින් අතුරුදහන්. ඊටත් වැඩි දෙයක් තියෙනවා. ටිකක් සාක්කුවේ ලොකු මිටියක් ගහගෙන යනවා. බිමට වැටෙන්න ඕනේ ඉනේ තීද්දි හොරගම් කරයි. හැබැයි අර කොළ කෑල්ල පයින් ගහගෙන යනවා. ඔබට හැකිනම් අර පාරේ හුළඟට ඒ මේ අත වැනෙන කොළ කෑල්ල මේ භෞතික තියෙන දෙයක් නෙමෙයි මේ කතා කරේ, දාර්ශනික තත්ත්වයක්. මේව තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා ළඟ තිබුණේ. මේව තමයි සැරියුත් මොගලන් හාමුදුරුවෝ ළඟ තිබුණු ධර්ම. උන්වහන්සේ සැරියුත් හාමුදුරුවෝ වඩිනකොට භික්ෂුන් වහන්සේලා සුන් වල පනවාගෙන සැතපීලා උන්වහන්සේ ගිහිලා අනිත් අයව නැගිට්ටවල මේ මම සැරියුත් අග්‍රස්සාවක නැගිටිනව මට හොඳ ඇදකුයි පුටුකුයි දෙනවා කියලා අරගොල්ල නැගිට්ටෙව්වේ නැහැ. අනේ උන්වහන්සේලා තිබුණු අර නාගහක් යටට ගිහිල්ලා ඒ ගහ යට එනි වෙනකම්ම පරිසමාපත්ති සෝයෙන් උන්වහන්සේ පාඩුවේ ඉන්නවා. නිරෝධ සමාපත්ති සෝයෙන් පාළි වැඩ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අලුයම සක්මන් කරන වෙලාවේ දකුණු ගහක් යට ඉන්න හිමිනම බැලුවා. බලනකොට මේ සැරියුත් මහරහතන් වහන්සේ. ඇයිද කියලා ඇහුවා. කිව්වා මේ වඩින වෙලාව වෙනකොට අසුන් සියල්ල අවසන් වෙලා තිබුණා. ඉතින් සැතපීමට අසුනක් තිබුණේ නැහැ. ඉතින් මම මේ ගහ යට භාවනා වැඩ හිටියා කිව්වා. තමා කෙරෙහි අගයක් පමුණවාගෙන තිබෙනවා. හැසිරීම ඕක වේද? උන්වහන්සේලා අර පාරේ හුළඟ යන පත්තර කොළයක් මෙච්ච නිසා තමයි ඒ විදියට වැඩ සිටියේ. ආන්නේ ගුණය තමයි අපි ඇති කරගන්න ඕන. මේක නිවට කමක්ද? මේක අසරණ කමක්ද? මේක නොහැකියාවද? මේක බැරිකමද? මේක බලය නැතිකමද? මේක නිලය නැතිකමද? මේක තනතුර නැතිකමද? නෑ. උසස් ගති පෙන්වා උසස් වෙන සමාජයක තියෙන ලක්ෂණ. එතකොට බුදු කෙනෙක් කල්පනා කරේ නෑනේ, අයියෝ සැරියොත් හරි නෝන්ජල්නේ, වාට තිබුණේ අර දෙකගේ එකක් කණෙන් ඇදලා එළියට දාන ආසනයක් කරගෙන ඉන්න මොන ඔහොමද වැඩ කරන්නේ? හා, වාට තනතුරක් දීලා තියෙනවා, ඒක හරියට පාවිච්චි කරන්න. එහෙනම් උසස් ගති වෙනවා, උසස් වෙනවා, ඒකේ ಗುಣ දකින්න තරම් දියුණු සමාජයක් ඒ කාලේ තිබුණා. අද ඒ සමාජය නැහැ පින්නතුනේ. එහෙම දෙයක් කරොත් එහෙම හිතන්න යාව නෝන්ජලෙක් කියලා. ඈ, නොහැකියාවේ මිනිස්සෙක් කියලා. එනිසා යමෙකුට යමෙක් ගරු කරන විට ගරු ලබන්නාගේ ගුණ සේම ගරු කරන්නාගේද ගුණ එතන පේනවා. මොකද ගුණ අඳුනන කෙනෙක් වෙන්න එපා, නැත්තම් බෑ. ගුණ අඳුනන්නේ නැති කෙනෙකුට බෑනේ. ඉතින් ගුණ අඳුනන්නත් ගුණවතෙක් වෙන්න ඕන, නැන අඳුනන්න නැනවතෙක් වෙන්න ඕන, සිල් අඳුනන්න සිල්වතෙක් වෙන්න ඕන. එනිසා වැඳුම් ලබන්නාසේම වැඳුම් කරන්නාද උතුම් ශ්‍රේෂ්ඨයි. ඉතින් මෙන්න මේ වගේ උසස් පිළිවෙත් ආචාර ධර්ම වලින් හෙමි ලෝකයක් විදර්ශනා ඥානය කියන එක උපදිනකොට ඒ සමාජයේ සමාජ තලයේ පිහිටනවා. පින්නතුනේ, නමුත් විෂම විවිධ සමාජයේ සිටිනවා. එච්චර නිවාත ගුණේ යුක්ත අනතිමානේ ගුණේ යුක්ත උතුමන්ට පවා චෝදනා දෙල්ල වෙනවා. එක භික්ෂුවක් කොහොමද කියන්නේ? ඒ භික්ෂුව කියනවා, සැරියුත් හාමුදුරුව මගේ අඟේ හැපිලා සමාව ගන්නෙත් නැතුව වැඩම කළා කියලා. බුදු කෙනෙක් දන්නව බුදු නුවණින් සැරියුත් හාමුදුරුව කියන්නේ කවුද කියලා. සැරියුත් හාමුදුරුව චෝදනාවක් කරනවා, මගේ ඇඟේ හැපිලා ගියා, මට සොරි කිව්වේ නෑ කියලා. බුදුහාමුදුරන්ට කියපු ගමන් බුදුහාමුදුරු යකාය විසිලා, මං ඕකව අයින් කරන අග්‍රස්ථාවක කමෙන් එහෙම කරනවද මේ පොඩි උන්නාන්සේලාට කියලා එහෙම කටයුතු කරන්නේ. කේලම් කියනකොට කියන කෙනා ගැන බලන්න ඕන. ඔය කේලම කියන මිනිස්සයම ඇත්ත කියනවා නෙමෙයි, දුෂ්ට මනසක් තියෙන පුජ්‍යලයකට කියන්න බැරිද? කොච්චර හරි දේවල් දුෂ්ට හිතක් විතරයි ඕන. දුෂ්ට හිතක් තියෙනවා නම් එයාට දුෂ්ට ගති ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා, සැරියුත් එහෙම කරන කෙනෙක් නෙමෙයි, ඒක මං විශ්වාස කරන්නේ කිව්වා. එතකොට මේ තව අර කෝකාලික භික්ෂුවත් එහෙමයි. කෝකාලික භික්ෂුවත් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ අගුණ කියනවා. අගුණ කියනකොට බුදුහාමුදුරුවෝ ගුණ කියනවා. නෑ, එහෙම වෙන්න විදියක් නෑ. ඒත් ඉතාම හොඳ ගුණ සම්පන්න උතුම් අය. ඒ නිසා ඔය ඔය කියන දුර්වලතා පිටින්න විදියක් නෑ. මම දන්නෝ ඒ සිත ස්වභාවය. ඒ සිතට කරන්න පුළුවන් දේවලුත් දන්නෝ, ඒ සිතට කරන්න බැරි දේවලුත් මම දන්නවා කියනවා. ඒ සිත කරන දේ දන්නවා, ඒ සිත නොකරන දේ දන්නවා. ඒ යම්කිසි කෙනෙක් සද්ධර්ම අවබෝධයට පත් වුණොත් අපි දන්නවා මේ සිතට බෑ අන්තගාමී වැඩක් කරන්න කියලා. මගේ සිත විශ්වාස කරනවා. ඒ කියන්නේ අර සතෙක් මරන්න සිතවිල්ලක් පහළ වුණොත් සතා මරණ තැනට යන්නේ නෑ, කර්මපතේ හැදින්නේ නෑ කියලා දන්නවා. අන්තයට යන්නේ. ඒ නිසා පංචානන්තරය පාප කර්ම සිදු කරන්නේ. මොකද එවැනි සිදුවීමක් කරන්න දැඩි මමත්වයක් අවශ්‍යයි. ඉතින් ඔබ ළඟ මමත්වය ඔබ තියාගෙන හුරුතල් කර කර හදන්න ඕන දෙයක් නෙමෙයි. ඔබ මමත්වය හුරුතල් කර කර හදනවා නම් ඔබම කන කොටිය ඔබම හදාගන්නවා වගේ වැඩක්. ඔබේ මමත්වය හුරුතල් කර කර ඔබ හදනවා නම් ඔබම කවදක හරි ආහාරයට ගන්න කොටියෙක් ඔබම සුවදව ආදරයෙන් හදනවා වගේ වැඩක්. එතකොට තමාගේ විනාශය සුරතල් කරමින් හදන මිනිස් කොට්ටාසයයි ලෝකයේ 90%ක්ම සිටින්නේ. තමන්ගේ විනාශය සුරතල් කරමින් හදනව වඩනවා. කොටියෙක් ඇති කරන මිනිස්සෙක් වගේ කොටියගේ කෑම දෙනකම් හොඳයි. නමුත් ඒ සතාගේ යම් යම් හෝමෝන විෂමතාවයන් හට ගන්න වෙලාවල් තියෙනවා. රාලිංගේ වගේ හට ගන්න වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මේ යකාට පේන්නේ මේක කන කොයි වෙලාවක හරි කෙලින්ම ඇදගෙන ගිහිල්ලා මසට අරන් යන කූඩුවට. ඉතින් ඒ වගේ පින්නතුනේ තමන්ගේ මමත්වයේ වඩන එක තමන්ම විනාශ කරන කොටියේ ඇති කරනවා වගේ වැඩක්. තමන්ම විනාශය කරන පිළිකාවක් අරන් නොදමා වර්ධනය කරනවා වගේ වැඩක්. එනිසා තමන්ගේ මමත්වයට විරුද්ධ වන්න මමගේ මමත්වයට විරුද්ධව. හැබැයි මේක තේරුම් ගන්න ඕන ගොඩාක් ගැඹුරු බුද්ධියකින් දාර්ශනිකව. මේක සරලව තේරුම් ගන්න එපා. එහෙමනොත් අර අධිමානෙ අයින් කරලා හීනමානයට වැටෙනවා. අපි දේශනා කරන්නේ අධිමානෙන් හීනමානයට වැටෙන්නට නොවේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න. අපි කිසිදු මානයකට නොපැමිණ අවස්ථාවේ දර්ශනයකට ඔබවපත් කරන්නයි බලාපොරොත්තු වෙ. ඒකට කියන්නේ අනතිමානය. ඒ කියන්නේ මානයන් ග්‍රහණය නොකිරීම. මානයන් කියන්නේ මොකද්ද? බලන මානය, හිතන මානය, දකින මානය නේද? මම වෙමි කියන මාන ආදී අනේක විද මාන තියෙනවා. අනේක විද මාන, අනේක විද මාන. එක එක දේ දිහා එක එක මානෙන් දෘෂ්ටියෙන් බලන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒක ඔළුවේ ඇති කරපු දෙයක්. කරගත්ත දෙයක් මානයකින් බලනු. ජාතීන් දෙහා බලන්න එක මානයකින්, ආගමකයන් දෙහා එක මානයකින්, පුජ්‍යලයන් දෙහා බලන්න එක මානයකින්. මානයකින් බලනවයි කියන එක තමා තුළත් තියෙනු, අන් අය තුළත් තමා දෙසට තියෙනු, තමා තුළත් අන් අය දෙසට තියෙන. එතකොට තරහ තියෙන්නෙත් මානය නිසා, බැඳීම් තියෙන්නේ මානය නිසා. අරයත් එක්ක මං තරහයි, අරවා මේවා ඔක්කොම මගේ ගත්තා මට නැති කළා, ඒක නිසා මං එයත් එක්ක තරහයි, ඒ මාන්නය. අරයත් එක්ක මං හරි යාළුවෝ, එයා ඒවා මේවා දුන්නා, උදව් කරා බැලුවා, එයාත් එක්ක මං යාළුවෝ. මාන්න දෙකයි. එහෙනම් ඇලුනේ මාන්නෙන් ගැටුනේ මාන්නෙන්. රහත් ගුණය කියලා කියන්න පින්නතුනි. දන් දුන් කෙනාටත් ඉදල් මිටෙන් පහර දුන් කෙනාටත් දෙදෙනාටම සමසිතින් පව් දෙන්නෙත් නැතුව පින් දෙන්නෙත් නැතුව වැඩම කිරීම. උඹේ වැඩේ උඹ කරගත්ත, ඌගේ වැඩේ ඌ කරගත්ත කියලා උන්හත්ල වඩින්නේ ඒකයි. තේරුණානේ? නුඹේ වැඩේ නුඹ කරගත්ත, ඌගේ වැඩේ ඌ කරගත්ත මං වඩිනවා කියලා. උපකල්පනය කරමින් ඔබේ මාන්නේ ඇවිස්සෙන විදිය බලන්න. ටිකක් උපකල්පනය කරමින් ඔබේ සිත මොන වගේ ක්‍රියා කරයිද කියලා බලන්න. ඔබේ මාන්නේ ඇවිස්සෙන විදිය බලන්න. දැන් ඇවිල්ලා කියනවා කවුරු හරි කෙනෙක් ඔබ වාඩි වෙලා ඉන්න පුටුව ළඟට ඇවිල්ලා කියනවා, මේ ඔය පුටුවෙන් නැගිටින්න, මම හැමදාම වාඩි වෙලා හිටිය උතන ඔය අද කොහොමද වාඩි වෙන උතන නැගිටින්න කියලා කියනවා. ඔබේ උත්තරේ මොකද්ද? මැන බලන්න තියෙන උත්තරයක්. ඇත්තටම ඔබේ මනසට මොකද්ද වෙන්නේ, ඔබ මොකද්ද කරන්න කියලා අව්‍යාජ ලෙස බලන්න. ඇත්ත කතන්දරේ බලන්න, එක බොරුවට කියන්න නැතුව. ඇත්ත නම් ඇත්ත තත්ත්වයේ විදියට ඇත්තටම ඔබ ක්‍රියා ගන්න මොකද්ද? දැන් ඇත්තටම කෙනෙක් කෙනා ඇවිල්ලා ඔකෙ නැගිටින්න ඔය පුටුව මගේ කියනවා. උත්තර මං හැමදාම හිටියේ, දැන් අර සිල් ගන්න ගියාම ඔය තියෙන පන්සල්වල කණු එහෙම ආපච්චි කණුව වෙන කෙනෙකුට අල්ලන්න බෑ. මං අවුරුදු 15ක් තිස්සේ මේ කණුව ළඟ හිටියේ. ඔය මලාට පස්සෙත් ඔය කණුවේ ඉන්නේ. ඉතින් ඒ වගේ සිද්ධියක් මං දන්නේ මොන සිල්ද කියලා. ඇත්තටම ඔබේ මනස කොහොමද ක්‍රියා කරන්නේ? අපිට මේ කියලා දෙන්නේ හැමතිස්සේම මහා දියාරු නෝන්ජල් කෙනෙක් වෙන්නත් නෙමෙයි. යම් බුද්ධිගෝචර අන්දමකින් ක්‍රියා කරන්නා වූ ක්‍රමවේදයක්. එහෙම නැත්තම් අපි මහා නිවාත ගුණයකින් යුක්ත මිනිස්සුවම පමණක් වුණාම අර කිසිම නිවාත ගුණයක් නැති මිනිස්සුම අපිව මේ වැඩකාරකමටත් ගන්නේ. එහෙම ගන්න ඉඩ තියෙනවා. එහෙම නෙමෙයි, අපි ඒ අඥාන සමාජයකට උත්තර ලබා දෙනවා හරි අපූරු ගැඹුරු අන්දමකින්, ගැඹුරු දර්ශනයකින් තමයි ඒකට උත්තරය ලබා දෙනවා. මේ සමාජයේ පරාජය වන පාරේ එහෙමේ අත යන කඩදාසියක් වෙන්න කියන සම්මුතිය නෙමෙයි මේ කියලා දෙන්නේ. අපිට එතෙන්ට වුවද යන්න පුළුවන්. රජාසුනද වුණත් ඉන්නට පුළුවන් කියන අවබෝධය එතන තියෙන්නේ. ඔබට පාරේ එහෙමේ අත හුළඟ යන කොළ කෑල්ලක් වෙන්න පුළුවන් නම් ඔබ රජාසුනටත් සුදුසුයි. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් හිඟන්නෙක් යන්න සාමාන්‍ය පාරේ යහා මෙයා යන කොළ කෑල්ලක්නේ කියලා. නෑ. හිඟන්න ළඟ විතර මාන්නේ කාගේවත් ළඟ නෑ. හිඟන්න ළඟ විතර උද්දච්චකම් කාගේවත් නෑ. හිඟන්නගේ ළඟ විතර තියෙන ඇලීම් ගැටීම් තමන්ගේ ඒරියා එකේ තව එක්කෙනෙක් හිඟා කන්න ඉන්නකෝ බලන්න. තමන් නගින බස් එකට තව හිඟන්නේ කෙන්නකෝ බලන්න. ඉවරයි. ඒ හිඟන්න නිදාගන්න තැන තව එකෙක් ගිහිලා නිදාගන්නකෝ බලන්න. රජතුමා වුණත් කමන්නේ බෑහැපි එළියට ගිහ එළොන. ඒ ಗುಣ නැහැ පින්නතුනේ අලක. දානේ නැහැ, පරිත්‍යාගයේ නැහැ, සීලය නැහැ. ඒ නිවාත ಗುಣ නැහැ පින්නතුනේ, නියුණු ಗುಣ නැහැ. දැන් හරි වැඩේ වෙලා තියෙන්නේ හිඟන්නෝ අපිට පින් අනුමෝදන් කරනවා. දැන් මම මේ ඊයේද පෙරේදද කවුද මේ හිටපු අම්ම කෙනෙකුට ඉල්ලනකොට කීයක්ද දුන්නා. ඒ අම්මා මට පත්තිනි අම්මගේ සරණ පැතුවා. තව කාලි අම්මගේ ඔක්කොගේ මම්මගේ මම බලාගෙන ඉඳලා කිව්වා මේ මාර වැඩක් නෙමෙයි මට අවශ්‍ය ප්‍රමාණයට පින් තියෙනවා. ওই ටිකත් ඔබතුමියම තියාගන්න. ඔබතුමියටයි සරණ කාගෙන්වත් නැත්තේ මට ඇති වෙන්න තියෙනවා. ඔබතුමිය ඕක තියාගන්න. ඒ පිනත් තියාගන්න. ඒ පිහිටත් ඔබම ලබා ගන්න. මේක මහර වැඩ නෙහි ගන්නෙන්ගෙන් පින් අනුමෝදන් වෙන්න ඕන අපි. ඒ නිසා ඔබ පින් අනුමෝදන් විය යුත්තේ පින් තියෙන කෙනෙක්ගේ. පින් නැති කෙනෙකුට අපි දෙන්නේ පින් අනුමෝදන් වීමට නෙමෙයි, අනුග්‍රහය පිණිස. අපිට දෙන්නේ පූජා බුද්ධයෙන් අනුග්‍රහය පිණිස නෙමෙයි, පූජා බුද්ධයෙන් දෙන්නේ. පූජාවක් පිණිස දෙන්නේ, පින් අනුමෝදන් වීම පිණිස දෙන්නේ. අරගොල්ලන්ට දෙන්නේ පින් අනුමෝදන් ගැන නෙමෙයි, අනුග්‍රහය පිණිස. එතකොට මේ පූජා බුද්ධියෙන් දෙනකොට සීලය ගැන හිතලා, ගුණය ගැන හිතලා, සේවාව ගැන හිතලා, ධර්මය ගැන හිතලා දෙන එක එක වෙනම එකක්. ඒක වෙනම එක තමයි පූජා බුද්ධියෙන් දෙන. දැන් අනුග්‍රහ බුද්ධියෙන් අපිට දෙන්න කෙනෙක් ආවොත් එයාට ආයි හැරිලා යන්න වෙනවා. මොකද හේතුව ඇවිල්ල බලනකොට ඌ කියන අපිට වඩා හාමුදුරුවන්ට තියෙනවනේ බං. අපි මොකටද දෙන්නේ? ඒ අනුග්‍රහ මුද්දියෙන් දෙන්න බලපු කට්ටිය. ඒ අත්තන්ට ආයි හැරිලා යන්න සිද්ධ වෙනවා. නැති බැරි තැනක් හොයාගෙන ගිහිල්ලා එහෙම දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි පූජා බුද්ධියෙන් දෙන දේවල්, අනුග්‍රහ බුද්ධියෙන් දෙන දේවල් අපි හොඳට වටහා ගන්න ඕන. ඔබට ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සපයා ගත හැකිද? ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. අපේ පින්වත් අඳුරන මහත්මයෙක්ගෙන් මේ ජර්මාන ජාතිකයේ සුදු ජාතිකයේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා දැනගත්තේ කොහොමද කියලා ඇහුවලු. දැන් ඒ වගේ ඉතින් යාළුවෙක් හැටියට ඒ වගේම දාර්ශනිකයෙක් විදියට යම් ප්‍රශ්නයක් ඇහුවාම ඒ වගේ මිනිස්සුන්ට වටාත්ත තියාගෙන බුදුරජාණන් වහන්සේ චතුර්ථ ධානයට සම්බෙදුනා, එතන පස්සේම ධානයට ගිහිල්ලා මේ 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 වුණා කියලා ඔහොම කිව්වොත් එහෙම බුදුවම ඌ පැනලා දුවනවා. ඒ විශ්ේ නැති මහා පල් මෝඩ කෑල්ලක්නේ ඔය කියවන්නේ. අර පොතේ තියෙන එක ගැනල මේ කියවනු පට 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 ගාල කියවනු මෙලෝ රහක් නෑ. ඒ මනුස්සයට එහෙම නෙමෙයි සංවේදී වෙන යමක් කියවන්න ඕන තියෙන්න ඕන. ඉතින් ඒකට කිව්වලු එතුමා උත්තරයක් නැති ප්‍රශ්නයක් නෑ කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තා. කොහොමද බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා දැනගත්තේ? යාගේ වචනේ වුණේ උත්තරයක් නැති ප්‍රශ්නයක් ලෝකේ නෑ කියලා දැනගත්තා. මං සරුවඥයිනේ. සරුවඥයි කියන්නේ ඔක්කොටම උත්තර තියෙනවා. හැම පැත්තම පේනවා. හැම දෙයකටම උත්තරයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ළඟ ඉතුරු වෙලා තිබුණොත් ප්‍රශ්නයක් උත්තරයක් නැති එකක් නෑ. ඔබ ළඟ ඉතුරු වෙලා තියෙනවද? තියෙනවා. අන්න ඒව තමයි ඉඳලා හිටලා අරගෙන එන්නේ හාමුදුරනේ. මම ඔක්කොම තේරුණා. මට මේක නම් ටිකක් තේරෙන්නේ නැහැ. අන්න උත්තරයක් නැති ප්‍රශ්නය. මම ලස්සන වචනයක්, බොහොම අර්ථාන්විත වචනයක්, අර බොරු හැල්ලක් කීමක් නෙමෙයි. උත්තරයක් නැති ප්‍රශ්නයක් උන්වහන්සේ ළඟ නැහැ කියලා දැනගත්තා. ආන්න එදා තමයි බුදුහාමුදුරුවෝ දැනගත්තේ බුදු වුණා කියලා කිව්වාම සුද්දට හරි සන්තෝෂයි. ඇත්තටම අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද උත්තර නැති. උන්වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ උත්තරයක් නැති. ඕනම දෙයකට උත්තරයක් තියෙන එක වාචික උත්තරයක් නෙමෙයි ආත්මීය උත්තර. ගැන හදවතින්ම ජීවිතේම උපදින උත්තර තියෙනවා. ඔබටත් තියෙනවද පිනුතුනේ අනාගතයේ පැමිණෙන දේවල් වලට තියෙන උත්තර? අනාගතයේ පැමිණෙන දේවල් වලට තියෙන උත්තර, පැමිණෙන්නට ඉඩ තියෙන දේවල් වලට උත්තර ඔක්කොම තියෙනවාද? අටලෝ දහමම අනාගතයේ පැමිණ උත්තර තියෙනවද මේ සියල්ලටම? ඔන්න දැන් චණ්ඩින්ගේ හුලම් බහින වෙලාව. අනාගතයේ පැමිණෙන සියල්ලටම ඔබට උත්තර තියෙනවද? මං අහගෙන යන්නම් ප්‍රශ්න. ඒකට උත්තරයක් තියෙනවද කියලා බලන්න. උත්තරේ කියන්නේ තමන් ලෝභ ద్వේෂ මෝහ වලට වැටෙන්නේ නැතුව තමන්ට ඒක සංසුන්ව දරා ගන්න පුළුවන්ද නිලුම් පතක් මතට වැටුණු වෙහි බිඳුවක් වාගේ. කිසිම ඇලීමක් නැතුව ගැටීමක් නැතුව ඒක පවත්වන්න පුළුවන්ද? අන්න ඒක තමයි උත්තරේ. හාමුදුරනේ මට ඒවට ඔක්කොම උත්තරේ තියෙනවා කියලා පිස්තෝලයක් අරගෙන හරියන්නේ, කඩුවක් ඇදලා හරන් හරියන්නේ නෑ. ඒවට උත්තර මන් ළඟ තියෙනවා කියලා ඉවරලා. ඉතින් චණ්ඩියෙක් ළඟ තියෙන ප්‍රඥාව කියන අවිය නැති වුණ ගමම ඊට පස්සේ ප්‍රඥාව නැමැති අවිය නැති කෙනා ළඟ තියෙන මොකද්ද? අන්න අවියායුධ. මේක නීතියානුකූල අවියායුධ සහ නීති විරෝධී අවියායුධ කවුරු තියාගත්තා? ඔන්න ප්‍රඥාව නැති මිනිස්සයා ළඟ තියෙන දේ. මෙන්න මේකෙන් තමයි උත්තර. මොකද මට ඔළුව නැහනේ, මට කට නැහනේ. ඈ මෙන්න මේකයි උත්තරේ. මිනිස්සු මමත්වය නිසා පෙනුතුනේ ප්‍රශ්න වැඩි කරගන්නවද? මමත්වය නිසා ප්‍රශ්න අඩු කරගන්නවද? මමත්වය නිසා මිනිස්සය දන්නවනම් අපි ප්‍රශ්න වැඩි කරගන්නවා කියලා මේ මිනිස්සයා මමත්වය නිසා ප්‍රශ්න වැඩි වෙනවා කියලා දන්නවනම් මමත්වය දිගට පුරුදු කරන්නේ පිනතුනේ. මමත්වය නිසා ප්‍රශ්න වැඩි වෙනවා කියලා දන්නවනම් ඒ මමත්වය කොහොමද මමත්වය දිය කරන්නේ? මේ මමත්වය කියන්නේ දැන් මේ මනස තමන්ගේ මේ සංවේදීතා තදින් අල්ලන්න පටන් ගත්ත එක. නලියන සංවේදීතාවයක් තදින් අල්ලන්න පටන් ගන්නවා. දැන් ගෙදරට ඇති කරන බලු කුක්කගෙන් ඕක තේරුම් ගමුකෝ. කොහේදෝ යන වල්බල්ලෙක් කොහෙන් හරි හොයා ගන්නවා. හොයාගත්තට පස්සේ බල්ලා ටිකක් ඉතින් ලොන් එහෙම තියෙනවා නම් හැඩයි නම් වලිගේ හොඳට වනනවා නම් ටිකක් නිවාත ගුණේ වැඩිපුර පෙන්නනවා නම් පස්ස වැඩියෙන් වනනවා නම් හිතන මූ ෂෝ බල්ලා. ඒ වගේම තමන්ට විරුද්ධවාදීන්ට පොඩ්ඩක් බුරනවා නම් හපන්න බලනවා නම් ආ ෂෝ බල්ලා අපිට හොඳයි කියලා හිතනවා. මේ බල්ලගේ හොඳ හොඳ ගති දකිනකොට ඉතින් බල්ලත් හොඳ යනකොට මේ බල්ලා ඊට පස්සේ අපේ බල්ල වෙනවනේ. ඒවල අනිත්ුත් බල්ලෝ තමයි ඒ වුණාට අපේ බල්ල තරම් වටින්නේ නැහැ. අපේ බල්ලට ගැහුවොත් අපේ බල්ලට බැන්නොත් ඈ එතන ලොකු ප්‍රශ්නයක්. දැන් බලන්න බල්ලා අල්ල ගැනීම තුල යට ගන්නා වූ තියෙන එක්තරා නලියන සංඥාවක් තදින් අල්ලා ගැනීම නිසා. මේ විදියටම තමයි පින්නතුනේ මහත්යෙක් අල්ලගන්නේ තෝ මේ බල්ලා අල්ලගත්තා වගේම තමයි. කොහේ හරි ඉන්න මිනිස්සේ බස් වලට ඒක හරි කාර්යාලය හරි කොහේ හරි කෝච්චි හරි බස් එකේ හරි කොහේ හරි පත්තරෙන් දැකලා හරි Facebook එකෙන් හරි මොකෙක් හරි එකෙක් හොයාගන්නවා. හොයාගෙන ඕක ඉතින් චුට්ට චුට්ට අල්ලනවා. hina වුණා දස් සෙට් එක හොඳයි. ඈ බැලුවා බැල්ම හොඳයි. කොණ්ඩෙ පීරලා හිටියා කලිසම හොඳට පිළිවෙලට ඇඳලා හිටියා අඳින පළඳින විදියත් හරි ලීසින් බොහොම හොඳයි. ඔහොම හොඳයි කියලා දවසක් කොහොම සර් කෙනෙක් හිටියා ඔය ටික ඔක්කොම හොඳයි ගුරුවරේ මිනිහා දවසක් ෂර්ට් එක මැන්නුවා මලගෙලිය ලව් එක එතන මෙවරයි. මොකද උනේ? එයාගේ මුළු ඇඟ පුරාම රෑෂ් එකක් තියෙනවා. මේ ගෑනු කෙනා මේක දැක්ක ටීචර් කෙනෙක් මම එදා ඉඳලා ඌ අරක පස්සෙන් දුවනෝ ගෑණි දුවනෝ. ඒ හේතුව හිනාවත් හොඳයි කොණ්ඩෙත් හොඳයි හොඳට ඇඳලා පැළඳලත් හිටියා කැමති වුණා. හැබැයි ෂර්ට් එකෙන් යට දැක්කේ නෑ. ෂර්ට් එක පැන්නුවාම දැක්ක රෑෂ් එකක් තියෙනවා කියලා මුළු ඇඟ පුරාම දරුණු. එදා ඉඳලා අරූ පස්සෙන් දුවනෝ අරකි දුවනෝ. අපි පාසලේ වෙච්ච දෙයක් අපි ඉගෙන ගන්න ස්කෝලෙම වෙච්ච දෙයක් අර සර් වැඳ වැඳ දුවන වර්කි දිනු එන්නේ බද්දු බලන්නේ. ඉතින් අර කොයිව හරි තැනකින් කැඩිච්ච එකම නැත්නම් අර ටික ඔක්කොට මේ වෙලා තිබුණේ බැඳිලා තිබුණේ එක දෙයක් නිසා දුවන. මං හිතන විදියට සංසාරෙත් ලිහලා බැලුවොත් මේ සංසාරේ ලෞකික ලෝකයේ ලෞකික සම්පත්වල තියෙන දිහා බැලුවොත් එහෙම යථාර්ථය බැලුවොත් එහෙම අර රෑෂ් එකට බයේ දුවන අර මිස් වගේ දුවනවා අපිත් තේරෙනනේ. ඒකට බයේ දුවන අර ගුරුතුමිය වගේම අර මිනිහාගේ ඒක දැකලා දුවන මේ මිනිස්සෙ වගේ අපිත් දුවන මේ සංසාරයට බය. ඒ සංසාරේ ඒ තරම් පිළිකුලක් තියෙනවා. ඒ තරම් භයානකත්වයක් තියෙනවා. ඒ තරම් අපිරියාවක් අප්‍රසන්නතාවයක් තියෙනවා. අපේ මමත්වයේ අපි ඒ තරම් ඉක්මනින් දුරු කරන මොකද මමත්වයේ හොරියක්සේ දකින්න, ගඩුවක්සේ දකින්න, එහෙම නැත්නම් රෑෂකක් ලෙස දකින්න, ඒක ගිනි වලක්සේ දකින්න, සතුරෙක්සේ දකින්න, මිරිඟුවක්සේ දකින්න, නිෂ්පල දියබුබුලක්සේ දකින්න ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ තියෙන එක දකින්න, එසේ දකින්න කියලා නෙමෙයි, ඇත්තටම ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් නිසා එක දාලා යන්න ඕන. මමත්වයේ දුක් දෙන දෙයක් එක දාලා යන්න ඕන. මමත්වයට මොනවද කරන්න පුළුවන්? මමත්වයට පුළුවන් සල්ලි අල්ලගන්න, ගේදොර ඉඩකඩම් අල්ලගන්න. මමත්වයට පුළුවන් ගැහැණියෙක් මිනිහෙක් අල්ලගන්න. මමත්වයට පුළුවන් දරු මල්ලු ධනය, අර පුත්තාමත්ති ධනම්මත්ති නේද, මට යාළුව ඇත බලය නිලේ මමත්වයට අල්ලගන්න පුළුවන්. බලය නිලේ ආදී මමත්වයට අල්ලගන්න පුළුවන්. අල්ලගෙන දුක් විඳින්න පුළුවන්. මේ සමාජයේ දිසා බැලුවහම පින්නතුනේ මුළු සමාජයේම අපිට තියෙන්නේ සැප සොයා යන සමාජයක් නෙමෙයි, මට නම් පේන්නේ දුක හොයාගෙන සමාජයක්. සැප හොයාගෙන යන සමාජයක් නෙමෙයි තියෙන්නේ, දුක හොයාගෙන යන සමාජයක්. ඒකනේ බුදු කෙනෙන් දකින්නේ මේ ලෝකයේ දිහා අසාරේ සාරමතින. සැප හොයාගෙන යන පින්නතුන් තමයි ඔය ඇත්තෝ. ඔය ඇත්තෝ තමයි ධර්මය සොයාගෙන යන්නේ, ජීවිතේ අරුත සොයාගෙන යන්නේ, ජීවිතේ යථාර්ථය සොයාගෙන යන්නේ. ඒ නිසා ඔන්න ඔය ඇත්තොන්ට කියන්න පුළුවන් සැප හොයාගෙන යන්නේ කියලා. කොහෙද යන්නේ කියලා හුත් අනිද්දාස කියන්නේ සැප හොයාගෙන යනවා කියලා. එහෙයි බම් මාත් වෙනවා කියලා එන්න ඉඩ තියෙනවා කවුරු හරි පස්සේ. ඕ ඒකනේ, නැත්තම් මහත්තයට කිව්වොත් මහත්තයා ඇයි බං ඔබට මෙහෙ සැප මදිද කියලා හයි නේද. ඒ නිසා අපි සැබෑ ලෙස සැප හොයාගෙන යන පිරිස නිබ්බානම් පරමං සුඛං ඈ ධම්මං විනානත්ති සුඛානත්තා. පරම සුඛයක් පරම සැපයක් ධර්මයේ හැර වෙන දෙයක් නැත. වෙන දේවල් වලින් ඇති වෙන්නේ මොකද්ද? ගිනි ගන්න එකනේ. ද්වේෂ කරොත් ගින්න, රාගය ගින්න, මාන්නය ගින්න, මොන ක්ලේශයක් ගත්තත් ඒකේ ගින්නක් තියෙන්නේ, දැවීමක් තියෙන්නේ, දවා පිලිස්සීමක් තියෙන්නේ වෙනතුනේ, දවා හලු කිරීමක් තියෙන්නේ. බලේ සොයාගෙන යන කෙනා දැවෙනවා පුදුම දැවිල්ලක්. තේරුණා නේද? බලය සොයාගෙන යන අය දැන ධනෙ සොයාගෙන යන අය පිච්චෙන පිච්චිල්ල කියලා නෙම කරන්න බෑ. නිලේ සොයාගෙන යන අය පිච්චෙන පිච්චිල්ල කියලා නෙම කරන්න බෑ. කොච්චර පව් වැඩ කරන්න සිද්ධ වෙනවද මේ ධනය හොයාගෙන, බලය හොයාගෙන, නිලය හොයාගෙන යන අයට? ඒගොල්ලෝ ඒක වෙනුවෙන් ඕන දෙයක් කැප කරන්නම්, පරිත්‍යාග කරන්නම්, බොරු කරන්නම් කියලා කියනවා. දැන් ලෝයේ කෙනෙක් කියන්නේ කවුද? ගොඩාක් දුරට හැමෝම නෙමේ, ලංකාවෙත් නෙමේ, පිට රටවල්වල සල්ලි වලට බොරු කියන අය. බොරු ගොතලා 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 හදලා බොරු කියන අය නෙමේද? සල්ලි වලට බොරු කියනවා. තමාගේ සේවාදායකය දිනවන්න ඕන කොහොම හරි. දිනවන්න නම් ටොම් පච කොහෙන් හරි අදාගෙන ඇවිල්ල නීතියෙන් බේරීම සඳහා ටොම් පච කියන්න ඕන. එතකොට බලය ලබා ගන්න සඳහා දැන්ගේ පාර කියපු ඇත්ත ටික භුක්ති විඳලා ෆොක්සගන් වාහනවල යනවා, වයිෆයි නොමිලි හම්බෙලා තියෙනවා, තුන්ගුණයක සංවර්ධන වේගයක් හට ලබල තියෙනවා. අනේ මාර සීතලත් තියෙන චන්ද දීපු අයට නේද නිකං හරි කූල් ඇදී. ඇස මේ නැවතත් බොරු කාලය උදා වෙලා තියෙන, නැවතත් පච කියන කාලය උදා වෙලා තියෙන. මිනිස්සු ඉතින් වචන වචී පරම මිනිස්සු ඉන්නේ, වචනේ මොනවා හරි කියනකොට මොනවා හරි දකිනකොට ඒවට රැවටෙනවා. දැන් අර එක හාමුදුරු කෙනෙක් කට්ටි එකතු කරා මීට අවුරුදු කීපයකට කලින්, 2000 ශිෂ්‍යදි රහතන් වහන්සේලා 100ක් උඩින් යන අය නිර්මාණය කරනවා කියලා. දැන් ඒ නිර්මාණය කරපු එක්කෙනත් නැහැ, රහතන් වහන්සේලාත් නැහැ, පස්සෙන් ගිහපු අයත් දැන් නැහැ. පිනතුන ආනන්ද හාමුදුරු හොඳ නැහැ කියලා කොහේ හරි අංගිසි කෙනෙක් යන කෙනෙක් ඉන්නවා නේද? ඒක රවුම ගිහිල්ලා ආයෙ එනවා මෙහෙ. අපේ එක මහත්තයෙකුත් හිටියා එහෙම. මම ඒගොල්ලන්ට අනුශාසනයක් කළා. අනුශාසනයක් කළාම එයාට මදි වුණා ඒක. මදි වුණාම එයා වටේම ගිහිල්ලා අනිත් හාමුදුරුගෙන් අනුශාසන ලැබුවා. ලැබලා ඒ මිනිස්සේ ආයෙ ඇවිල්ලා කියනවා ඒ අයට වඩා ආනන්ද හාමුදුරු හොඳයිලු. ඒ මනුස්සය දිගටම ඉන්නවා දැන් අපිත් එක්ක බොහොම හිතවත්. ඒ ලයිෆ් ස්ටයිල්ම බොහොම දැන් දන්නව හොඳටම. මේ හරම ගිහිල්ලා තමයි බැලුවේ මේ ආනන්ද හැමදුරු හොඳයිනේ අර වටේ මේ ඉන්න අයට වඩා. යමක් කරන්න පුළුවන් නම්, කියන්න පුළුවන් නම්, විය යුතු නම් ඒක ඒ විදියට අපි පෙන්නතුන්ට මතක් කරනවා. ඊනොසංගවා ඒ ධර්මයේ දෙනවා. හැබැයි මම මට පුළුවන් කමක් නැහැ අර මායාවක්සේ ධර්මයේ කෙනෙක් තුල ස්ථාපිත කරන්න බෑ. කිසිදු අවබෝධයක් නැතුව ඕක අතහරින්න 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 කියලා අතහරින්න පුළුවන් කමක් නැහැ. එයාට ඒක එයා තුලින්ම අවබෝධ වෙන්න ඕන. ගහක ගෙඩියක් පැහෙන්න ඕන. ගහක ගෙඩියක් පැහෙනකම් මම මුලට වතුර පෝර දානවා. එකක් ගහේ තියෙන ශක්තිතාවය තියෙන්න ඕන, ගහේ නිරෝගීකමක් තියෙන්න ඕන. මේ දාන පෝර ටික ඇදලා ගන්න, ජලය ටික ඇදලා ගන්න, ඒක මර කරන්න බෑනේ ඔබ ගහ. එතකොට මේ ධර්මයේ හරියට උරා ගන්න ඔබට ශක්තිය තියෙන්න ඕන. මේ තමයි ජලයේ පොහොර. ඒ ටිකෙන් මෝරන ගෙඩි, පැහෙන ගෙඩි, මේක ගෙඩියක් කියලා මේ ගැටයක් බෙමට කඩලා දාලා වැඩක් නැහැ. පළදායි විදියට නම් ඒ ගෙඩියක් හොඳට පැහිලා ඉදිලා ඉදීමේ උච්චම අවස්ථාවට ගියාම ඒව ගහෙන් වැටෙනවා. ඒ වගේ පින්නතුනේ ඔබට මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න මොකද වෙන්නේ? දැන් අපිට පිනතුනේ හිතෙන්නේ නැහැ, ද්වේෂ කරන්න හිතෙන්නේ නැහැ, මාන්න ඇති කරගන්න හිතෙන්නේ නැහැ, තණ්හාව ඇති කරගන්න හිතෙන්නේ නැහැ, ලෝකේ කිසියම් වස්තුවක් මම මගේ ආත්මය කියලා අල්ලගන්න හිතෙන්නේ නැහැ. මන් දන්නේ මොන හේතුවකින්ද කියලා. ඇයි හේතුව? අර ගෙඩි ඔක්කොම වැටිලා. මොන දෙයක් හටගත්තත් ඒක ෂණිකවම ඕ අල්ලගන්න දෙයක් නැහැ, පැහිල වැටෙනවා. ලෝකෙට කිසිම වටිනාකමක් නොදී ඉන්න පුළුවන් නම් අන්නේ රහත් වෙනවා. දැන් ලෝකෙට කිසිම වටිනාකමක් නොදී හිටියා කොතනද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. මාරය ඇවිල්ලා සක්විති රජකම දෙනවා. ගත්තද? ගත්තේ නැත්තේ ඇයි? ලෝකෙට කිසිම වටිනාකමක් නොදෙන තැන උන්වහන්සේ රැඳී සිටියේ. එනිසා ඔබේ භාවනාව යනු ලෝකෙට කිසිම වටිනාකමක් නොදී වැඩ ඉන්න තැන. මං හිතෙන ගෞරවාන්විත වචනයක් පාවිච්චි කරනවා. ඉන්න තැන නෙමේ, වැඩ ඉන්න තැන. ඔබ වුණත් ලෝකයට කිසිම වටිනාකමක් නොදෙන, නොදී වැඩ ඉන්න තැන. ඔබ සිටියත් එතන, මං එතෙන්ට කියන්නේ වැඩ ඉන්නවා කියලා. ඉන්නව නෙමේ, වැඩ ඉන්නවා. ගෞරවාන්විතයි. ඒකයි ඔබේ භාවනා වේත්තේ. දැන් ඔබට ද්වේෂාන්තික, මෝහාන්තික, රාගාන්තික නොයෙකුත් සිතිවිලි දාමයන් ආවත් ඒවට දීපු අගයක් ඔබ තුල නැත්තම්, ඒව බාර ගන්න කෙනෙක් නැත්තම්, ඒව ඔක්කොම නැවත නැවත හැරිලා යනවා. එක වැදගත්කම තියෙන දැන් අපේ මේ භාවනා මධ්‍යස්ථානයක ඇවිල්ලා භාවනා කරනවා. මේ ලංකාවේ හොඳ සුපිරි ව්‍යාපාරිකයෙක්, එයාගේ ධන එහෙම පුතුන්ට බාර දීලා අයින් වෙලා දැන් ඇවිල්ලා එයා බොහොම රැවුල වහගෙන හොඳට භාවනා කරනවා අපේ ඒක ස්ථානයක. ඉතින් කට්ටිය ආවහම ඉතින් එයා ඉන්න පැත්තකට එලා වාඩි වෙලා ඉන්නකොට ආ කොහොමද අංකල් කියාගෙන යනවා. දවසක් මෙයත් එක කතා කර කර ඉඳලා මිනිස්සෙක් රුපියල් 100ක් දීලා යනවා, අංකල් ප්ලේන් ටිකක් එම බොන්න මේකෙන් තියෙන කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඉතින් මෙයා මේක දියා බලලා මොනව හිතන්නේ නැද්දනේ. ඇස් ඉතින් එයා අහලා තියෙන මේ ඔයාගේ දරුවෝ එහෙම මොකද කරන්නේ, මේ විභාගයේ මේ ලියලා ඉන්න රස්සාවක් එහෙම නම් තාම කරන්නේ නැහැ. මොන වගේ රස්සාවක්ද කැමති කියලා, මේ වගේ රස්සාවක් කරන්න කැමති. ආ එන්න මේ මන් දෙන්නම් කොළ කෑල්ලක්, මේක ගිනින් දෙනවා හවල් ආයතනයේට කියලා දුන්නලු මේ මනුස්සයා. අර රුපියල් 100ක් දික් කළාට පුදාට රස්සාවක් ගන්න කොළ කෑල්ලක් දුන්නලු මේ ගිනින් දෙන්න. එතකොට ඒ අය වාගෙන සලකලා බලයි කියලා. එතකොට බලන්න එතන දැන් එතකට ඒක කියන්නේ පෝසත් මිනිස්සෙක් හැටියට මෙතන ඉන්නේ. දැන් දුප්පත් මිනිස්සෙක් හැටියට හිටියන රුපියල් 100ක් අරගෙන ඒකට thank you කියලා බොහෝ මේව කරලා යා හරි මේ මේව වෙනවනේ. දැන් මේ මිනිස්සෙක් කොතනද ඉන්නේ? පෝසත් කෙනෙක්. මෙයා රුපියල් 100කටවත් 1000කටවත් ලක්ෂයකටවත් කෝටියකටවත් හොල්ලන්න පුළුවන් මිනිස්සේ නෙවේ. දැන් මේ මිනිස්සයාගේ ළඟට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ අපේ ආගමෙන් ලක්ෂ 10ක් දෙනවා එන්න අපේ ආගමට. මෙයා මුදල් නිසා හොල්ලන්න පුළුවන් කෙනේ නෙවේ. ඉතින් ඔබ කොතනද ඉන්නේ? ඔබ මුදල නිසා හොලවන්න පුළුවන්ද? බලය නිසා හොලවන්න පුළුවන්ද? ඈ පිනතුනේ ධර්මය හරියට අවබෝධ කරගත්තාම මරණවා කිව්වත් හොලවන්න බෑ. ඒ දැඩිකමක් නෙමෙයි අවබෝධය. දැඩිකම කියන්නේ මා රළු ගතියක් තියෙනවනේ, මැරෙන්න බය නැති මෝඩ ගතිය. ඒක නෙමෙයි. ඒක නෑ. ලෝකෝත්තර ඥානය කියලා කියන්නේ වතුර වගේ. එයාගේ ශෛලිය, එයාගේ රටාව මොකද්ද කියලා වෙන කෙනෙකුට, කිසි කෙනෙකුට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බැරි විදියට ඉන්න ඕන. එයාට බෝතලයට දැම්මුත් බෝතලේ වතුර, වීදුරුවට දැම්මුත් වීදුරුවේ වතුර, බකට් එකට දැම්මුත් බකට් එකේ වතුර, ගඟට දැම්මුත් ගඟේ වතුර, මූදර දැම්මුත් මූදේ වතුර. ඒක තමයි රහතන් වහන්සේගේ හැටි. රළු නෑ, නිකන් අලවංගුව වගේ ඉන්නේ නෑ, යකඩයක් වගේ ඉන්නේ නෑ. අලවංගු කියලා කියන්නේ මේ ඇද නැති කියන එක නේ, ඇද නැති යකඩේ. වංගු නැති අලවංගු. වංගු නැන්නේ නේද? අර අලවංගු කියන්නේ බිම හරණ එකට අලවංගු නැති. ඒ වගේ ඉන්නේ. ඒ කියන්නේ ඒක දෘෂ්ටියක් තියෙනවද? දෘෂ්ටියක් නැහැ. තත්ත විපස්සන. දෘෂ්ටියක් නැති කෙනෙකුට ඕන තැනක ඉන්න පුළුවන්. බලන්නකෝ බුදුහාමුදුරු වැඩ හිටපු චරිතේ, නිකම් බාහිර චරිත ගන්නකෝ. ගහක් මුල වැඩ ඉන්නෝ, අම්බලන් වල වැඩ ඉන්නෝ, ගිනිහල්ගේ කිචන් එකේ කුස්සිය නිදාගෙන දුන කුස්සියේ වැඩ ඉන්නෝ, පාරේ අර මේ මැටි හදන, මැටි ගෙවල් හදන, මේ වලන් හදන මඩුවල නිදාගෙන සැතපෙනවා, රජමාලිගේ රජ අසුන් වල වැඩ ඉන්නෝ, රජතුමාගේ රජ පාවඩ මතින් ඒව වඩිනෝ, ඊට පස්සේ දේව බඹුන්ගේ වැඳුම් පිදුම් ලබනෝ, මැණික් ආසන වල වැඩ ඉන්නෝ. කොතනත් වැඩ ඉන්නවනේ බලන්න. ඒකට හේතුව බුදු කෙනෙක් චලය වගේ, වීදුරුවේදී වතුර, වීදුරුව බෝතලයේදී වතුර බෝතලය, බකට් එකේදී වතුර බකට් එක, ඔව් බේසමේදී වතුර බේසම, ගඟේදී වතුර ගඟ නේද, මූදේදී වතුර මූද වගේ. මෙන්න මේකයි දහම කියන්නේ. වෙනතරේ මෝඩය ජය ගන්නත් හැකියාව තියෙන්න ඕන. දැන් මෝඩය ජය ගන්න පුළුවන්ද මේ අපේ තියෙන දෘෂ්ටියකින්? එහෙම ජය ගන්න බෑ. මෝඩය ජය ගන්න මෝඩ වචන පාවිච්චි කරන්න ඕන. ඒ මෝඩේ හරියන එක ඒක වෙලාවට පාවිච්චි කරන්න දක්ෂ වෙන්න ඕන. එතන ගැටුමක් හටගන්නේ ඔන්න නැති කරන එක තමයි ප්‍රධාන කාරණය. ගැටුමක් ඇති වෙන්නේ නැති වෙන විදිහට මේ මිනිස්සයට ඒ කාරණේ කියලා දෙන්න ඕන. දක්ෂතාවයේ ඇත්ත කියන්න කියලා ගිහිල්ලා ගැටුම් ඇති කරගන්න එක නෙමෙයි. ඈ නිවැරදිතාවය කියලා කියන්නේ මම හරි කියලා කියන්නේ gedara වැඩිපුර ගැටුම් ඇති කරගන්න එක නෙමෙයි. Taman hari කියලා කියන්නේ gedara ගැටුම් අවම කරන එක. සාධාරණත්වය හා යුක්තිය කියන්නේ ගැටුම් වැඩි කරගන්න එක නෙමෙයි. ගැටුම් අඩු අවම කරගන්න එක. පුජ්‍යලේක ළඟ තියෙන දෘෂ්ටියක්, පුජ්‍යලේක ළඟ තියෙන මමත්වයක්. ඉතින් අර ආලවක යක්ෂයා ළඟට ගියපු බුදුහාමුදුරුන්ගේ ළඟ තිබුණු ලක්ෂණේ බලන්න. බෑපේලියට ඒ යකාගේ පැත්තේ ඉඳන් කිව්වේ බුදුහාමුදුරු වඩිනවා. බොහොම හිමින් එළියට වඩනවා බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳන්. ආයි බුදුහාමුදුරු ඔන්න බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳන් වඩිනවා. ආයිත් යවා කිව්වා. ආයිත් යනවා. ආයිත් වඩිනවා. තුන්වෙනි වතාවේදී ඇතුළට එන්නෙත් නැතුව එළියට යන්නෙත් නැතුව හරියට මැද හිටගත්තා. මොකද ඇතුළට ගිහිල්ලා හිටගත්තොත් එහෙම ඒක කේස් එකක්. එහෙම වුණොත් ඒක නීතියානුකූල ප්‍රශ්නයක්. තේරෙනා නේද? මොකද එහෙම වුණොත් එහෙම ඒක හයිකාරකමක් පෙන්වීමක්. ඔන්න මං ආව මට පුළුවන් දෙයක් කරනවා වගේ නිකන් කියන අදහසක් එනවා. දෙකට මැදින් හිටගත්තා. දැන් යකාට නීතිමය වශයෙන් මුකුත් කතා කරන්නත් බෑ. ගේට්ටුවෙන් එළියේ ඉන්නේ, මැද ඉන්නේ. ඈ දැන් එළියට දාන්නත් බෑ, අතුලට ගන්නත් බෑ. අර ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරන්ගේ ඒ ගුණය තිබුණේ ඇයි? ඒ නිසා තමයි අපි උන්වහන්සේට සදාකාලිකවම වඳින්නේ, පුදන්නේ. මේ ලෝක සත්වයා නිවන්න, මේ සත්වයා දෙහැමි කරන්න ගතිපු ඒ මහා පුදුම උත්සාහය පිනුතුන, ඒ අපරිමිත ඒ ගුණය එක කියලා නිම කරන්න බැරි නිසා අපි කරයිදනේ. අපි කෙනෙකුට ලොකු තෑග්ගක් දෙන්න ගියාම ඒ මනුස්සය දූපිය කියලා අපි වෙලෙව්වහම ආයෙවිල දෙයිද? මේ මහා තෑග්ගක් දෙන්න යන්නේ මේ සත්වයාට, ඒ සතාගේ සතර අපාදුකෙන් මුදවන්න, සමාජයට දැහැම යහපත් මනුස්සයෙක් කරන්න, සියලු යහපත ඇති කරන්න මේ යන්නේ. ඒක තමයි පින්නතුනේ මහා කරුණාව. මහා කරුණාව එහෙමනම් බුදු කෙනෙක්ගේ ලක්ෂණේ වෙලා තියෙනවා, ඕනම හැඩයක ඕනම තත්ත්වයකදී ඥාන සම්පයුක්තව වැඩ කිරීමේ ආදර්ශය අපට ලබා දෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතය අසාර්ථක කෙනෙක් නෙමේ, සාර්ථක කෙනෙක්, ජයග්‍රාහී කෙනෙක්. දුනු වායන් දාලා තිබ්බට දුනු වැදුන් නැති, අලින් රාපෝලා එව්වට අලින්ගේ පහර කෑමට ලක් නොවු, ගල් පෙරලා දැම්මට ගල්වලට යට නොවු, නින්දා අපහාස සිදු කළාට මහා සුලිසුලන් හැමුවට නොසෙල්වෙන, ඒක ඝන වූ සේලයක් පර්වතයක් සේ, සෙල් පර්වතයක් සේ නොසිල්වේ සිටි, තමසිය කැමැත්තෙන්ම තුම්මසක් ඇවෑමෙන් ආයු සංස්කාර අතහරින බව ලොවට දේශනා කර, ඒ කල් ආව හොතේදී බොහෝ සන්තෝෂයෙන් අවසාන ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් අහන්න කියලා දේශනා කළා. ප්‍රශ්න සියල්ලම අවසන් වෙලා වුන් නිහඬ වුණාට පස්සේ නෙත්පියා පහන සංඥාවෙන් පිරිනිවනට වැඩි සාර්ථක ශාස්ත්‍රූන් වහන්සේ නමක්. එහෙම කාගේවත් වද බන්ධනේ ලාහුනේ නැහැ. ඒ වගේම අවියක්, ආයුධයක්, වේවැලක් අරගෙන තමන්ගේ ගෝලයෝ, තමන්ගේ ශ්‍රාවකයෝ දමනය කරේ නැති කෙනෙක්. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨයි. අපේ ශාස්ත්‍රූන් වහන්සේ කාගෙවත් අහවල් වැරද්දට ඇඟිලි කපන්න කියලා නෑ, කාන්සිඳින්න කියලා නෑ, බෙලි කපන්න කියලා නෑ. ඒ නිසා අපි අදහන ශාස්ත්‍රූන් වහන්සේ ලෝකේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රූන් වහන්සේ, බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ. ඒ නිසා අපි හරිම ආඩම්බරයි, අපිට හරි අභිමානයක් තියෙනවා. අපිට මිසදිටු පහත් ආගමික දර්ශන නෙමෙයි, අපිට විශිෂ්ට ආදර්ශයක්, ජයග්‍රාහී පුජ්‍යලෙක්, සම්මුතියෙන් ගත්තත් රජ කෙනෙක්, මහරජ පුත්‍රයෙක්, දර්ශනයෙන් ගත්තත්, ආදර්ශයෙන් ගත්තත්. බුදුහාමුදුරු වාහනේ ඉස්සරහා තියාගෙන විතරක් මදි, මට හිතෙන වාහනේ උඩ එකක් හදලා අරන් යන්න ඕන. හැම තැනම ඒ කටයුත්ත, ඒ ගෞරවය අපි තියන්න ඕන. මොකද හේතුව, ඒ තරම් අපිට අභිමානයක්, ගෞරවයක් බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබීම හැම පැත්තෙම. මෙච්චර වටින ශාස්ත්‍රවරයෙක් ලෝක කාටවත් කිසිම ආගමිකයෙකුට නෑ. ඒ අය ළඟ යම් යම් ගුණ තියෙනවා, අඩුපාඩුකම් තිබිලා තියෙනවා, ඥානේ, පැවැත්මේ නේද, වාක් ප්‍රහාර වචනවලද තියෙන වාක් කෞශල්‍යයේ දෝෂ තිබිලා තියෙනවා. ක්‍රියාවේ දෝෂ තිබිලා තියෙනවා. අපේ බුදුහාමුදුරුවන්ගේ එහෙම දෝෂ නැහැ. උන්වහන්සේලා බිහි වෙන්නේ මේ ජාතියක් වර්ගයක් රටක් මුල් කරගෙන නෙමෙයි, මුළු මහත් විශ්වයටම මානව සංහතිය ඥානවන්ත මිනිස්සු උදෙසා. බුදුහාමුදුරුවෝ අයිති නැහැ අඥාන බෞද්ධයන්ටවත්, අයිති නැහැ අඥාන කතෝලිකයන්ටවත්, අඥාන මුස්ලිම් අයටවත්, අඥාන හින්දුන්ටවත් බුදුහාමුදුරුවෝ අයිති නැහැ. ඒතකොට ඉන්දියාවේ බුද්ධ ආගම නැහැ කියලා කියන්නේ වෙනුදු ඉන්දියාවේ ඥානවන්තයෝ නැහැ කියන එක. ලංකාවේ බුද්ධ ආගම හරියට අදහන අය අඩුයි කියලා කියන්නේ ලංකාවේ ඥානවන්තයෝ අඩුයි කියන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හරියට තේරුම් ගන්නේ නැහැ කියලා කියන්නේ වික්ෂූන් වහන්සේලා අඥානයි කියන එක. අඥාන නෙමෙයි, නිවන් මාර්ගයක් අවබෝධ කරගන්න අධ්‍යාපනයක් දෙන්නේ නැහැ. නිවන් මාර්ගයක් අවබෝධ කරගන්න අධ්‍යාපනයක් දෙන්නේ නැහැ. ඒ නිසා ඒක පිළිහිනවා. කෑම ටික වරුණා කළා, අර සුමනයි සුජාතයි පත්මයි යසෝදරයි විකුණලා, ඕ අනේ පිටිසිටුමයි විකුණලා ජීවත් වෙනවා. කාලා මල පෙරේතේ වෙනවා හාමුදුරුවෝ ගොඩක් වෙලාවට. ඉන්නෙත් එහෙම තමයි. ඊට පස්සේ සංසාරේ පුදුම මාර සිව්පසේට ණයවීම. දැන් මම නම් ආඩම්බරෙන් ඉන්නවා. මොකද හේතුව මම මේ දර්ශනේ දැනගත්ත හින්දා බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයෙන් නෙමෙයි, පාත්‍රයේ ගෑවත් හානියක් නැහැ කියලා මට ඒක හානියක් නැහැ. මං සිව්පසේට මම සුදුසුයි. ඒක මේ මේ දුන්නොත් ගන්න නෙමෙයි, උදුරලා ගන්න හරි මට පුළුවන්. ඒකට හේතුව මං ඒකට අයිතිකාරයෙක්. ඒ අයිතිකාරයෙක් වීම නිසා මට සන්තෝෂයක් තිබ්බා. හැබැයි අයිතිකාරයෙක් නොවන කාලෙදි පුදුම බයක් තිබ්බා. මේවයි ණය ගෙවන්න වෙයි කියලා ලොකු බයක් තිබ්බා. ඒ එහෙම සද්ධර්මය අවබෝධ නොවුන නම් එහෙම ඊට වඩා වෙනස් වෙන්න තිබ්බා. එහෙම ඉතින් හරි හම්බ කරගෙන කාල බීලා ඉන්න බැරි නේද? ජොබ් එකක් කරලා බිස්නස් එකක් කරලා මට හොඳ බිස්නස් මයින්ඩ් එකක් තියෙනවා. ඒක නිසා එහෙම මොකක් හරි එහෙම වැඩක් පටන් ගත්තම දැනෙන ඉස්සරහට යනවා. ඉතින් මේ වෙනතුනේ ඒසයි තථාගතයන් වහන්සේගේ ඒ දේට උරුම කියන්නේ ඒ සත්‍ය අවබෝධ කරගන්න. මොකද කරන්න තියෙන්නේ? නිදහස් වෙන්න. අත්හැරීම පුරුදු කරන්න. අකාලික බව පුරුදු කරන්න. නිරෝධය පුරුදු කරන්න. දෘෂ්ටි නොගැනීම පුරුදු කරන්න. දිට්ඨෙන්ච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගන්නා වූ ස්වභාවයේ තියෙනවනම් මං එයා සිල්වන්තේ. දෘෂ්ටි දැඩි කර ගැනීම නෙමෙයි සිල්වන්තයෙක් කියලා කියන්නේ. දෘෂ්ටි නොගන්නා වූ ස්වභාවය සමාජයේ ප්‍රතිලිතව තියෙන පින්නතුනේ. දෘෂ්ටි දැඩි කොට ගැනීම, දැන් මුස්ලිම් ආගමේ වුණත් දෘෂ්ටි දැඩි කොට ගැනීම හරි සිල්වන්තයා. බෞද්ධ ආගමෙත් එහෙමයි. දෘෂ්ටි දැඩි කොට ගත්තාම හරි සිල්වන්තයා. සිල්වන්ත අය ඉන්නව නේද? හරිම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි? එයා ළඟ තියෙන 1000ක් වෛර කරන්න කාරණා. දෘෂ්ටි දැඩි කොට ගත්තොත්, භාවනා දැඩි කොට ගත්තොත් අන්ත ද්වේෂේ. භාවනා දැඩි කොට ගත්ත කෙනා බොහොම ලස්සනට උපායශීලීව මෙහෙම කතා කරයි. පින්නතුනේ අපේ සම්බුද්ධ ශාසනය විනාශ කරන මහා බලවේගය ඇවිල්ලා තියෙනවා. අපි බේර ගන්න ඕන කියලා තමයි කියන්නේ. හරි හැඩේට කියනවා ඒක, ලස්සනට අර ශෛලියට කියනකොට ඇත්තනේ ඉන්න මේ ඇත්තක් කියන්නේ මේ. මිනිහගෙන් ඇහුවම මේ තමුසේ අවබෝධ කරගෙන දීන්නේ නෑ. මං තාම නෑ, තා අවුරුදු 50ක් 60ක් විතර ගියාම මට පුළුවන්. ඒ වුණාට පින්වත්නි අපි හරි ප්‍රතිපත්තියේ ඉන්නේ. එන්න අපේ පැත්තට. දැන් ඇත්තට මේ මේව නිසා මටත් මේ නිකන් මිස්ටර් බීන් වෙන්න වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ හැඩේ ගන්න ගියාම අපිටත් ඒ தත්ත්වයට වැටෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා හරි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මෙන්නතන දැඩි භාවනා වෘත නැහැ. බල අපි උන තර සන්තෝසයෙන් අපි අර මියසික් මෙඩිටේෂන් එක නේද පින්කම දාසේ අපි භුක්ති විඳ. ඇයි අපිට ඒ වෙනදේ භුක්ති විඳින්න පුළුවන්? අපේ දෘෂ්ටි අඩුයි. අපිට ඇහුම්කන් දීලා රස විඳලා බලන්න පුළුවන් මොකද්ද මේකෙන් ලැබෙන අපිට සංවේදනාව කියලා. ඒකෙන් අපේ ගත සුවපත් කරනවද සිත සුවපත් කරනවද කියලා. මියුසික් වර්ග තියෙනවා, ඔබ සුවපත් කරන ඒවත් තියෙනවා, විනාශ කරන ඒවත් තියෙනවා. ඕනනම් ශ්‍රී ලංකන් මියුසික් අහන්න පැය භාගයක් යනකොට නිකන් බෙල්ල වෙලලා ගැනීමේ චිත්ත රූප එන්න පටන් ගන්නවා. අනිවාර්යෙන් ගස් පේනවා, ලනු පේනවා, මේ බෙල්ල වෙලලා ගන්න වැටෙනවා, මේ ඔක්කොම පේනවා. එක වල මැරෙමු එක් වෙන්නට නොහැකි වුණොත් අපි කියනකොට කෙලින්ම වල පේනවා, දෙන්න එකට සැතපෙනවා, එහෙම මෙහෙම පේනවා. ඒක ජෝතිපාලගේ කාලේ ඉඳලම තියෙනවා දැනට. ඒ නිසා මියුසික් කියන්නේ බොහොම භයානක දෙයක්, දැලිපිහියක් වගේ දෙයක්. ඒකේ හොඳ එක තෝරගන්න. එතකොට ශබ්දෙන් තියෙනවා හොඳ එක, රූපෙන් තියෙනවා හරි එක. රූපය බැලුවාම ඒකෙන් ඔබට දැනෙන්නේ මොකද්ද කියලා බලන්න. දැන් ওই ගෙවල් වල දාගෙන තිබුණ අර අඬන ළමයෙක්ගේ පින්තූරය. ඉතින් මම දවසක් ගෙදරකට ගිහිල්ලා ඔක දැක්කාම මම ඒ ගෙදර අයම කැඳවලා ඇහුවා, ඔබට මේක දැක්කාම මොකද දැනෙන්නේ කියලා. එයාගේ කිව්වා මට නිකන් හරි නිකන් පාළුවක් එක කනස්සල්ලක් දැනෙන්නේ කිව්වා. ඉතින් මම කිව්වා මේක දකින වාරයක් පාසාම ඉතින් පාළුවයි කනස්සල්ලයි ඔබට භුක්ති විඳින්න වෙයි කියලා. ඔබම තේරුම් ගන්න ඔබ දකින විදියෙන් ඔබට සංවේදනා ඒ තුලින් ගලාගෙන ඉන්නේ කොහොමද කියලා. එච්චරයි. ඔබ සිතන දේ තුලින් ඔබට සංවේදනා ගලාගෙන ඉන්නේ කොහොමද? ඔබ කතා කරන දේෙන් ඔබට සංවේදනා ගලාගෙන ඉන්නේ කොහොමද? ඔබට ඇසෙන දෙයින් ඔබට සංවේදනා ගලාගෙන එන්නේ කොහොමද? ඔබ දකින දෙයින් ඔබට, ඔබ කියවන දෙයින් ඔබට සංවේදනා ගලාගෙන එන්නේ කොහොමද? හොඳට තේරුම් ගන්න. එතකොට අපි හොඳ අපි එකතු කරන්න ඕන නිරෝධය පින්නතුනේ. වේදනා නිරෝධයනේ. මේ වේදනා නෙමේ අපි එක්කහු කරන්නේ, වේදනා නිරෝධෝ. සංඥා නෙමේ එකතු කරන්නේ, සංඥා නිරෝධෝ. ආයතන වලින් අරමුණු නෙමේ මේ සලායතන නිරෝධ කරමින් අපි වාසය කරන්නේ, එකතු කරන්නේ ඒක. අපි සංඛාර නෙමේ එකතු කරන්නේ, සංඛාර නිරෝධ. කිසිම ප්‍රශ්නයක් නැහැ. සංඛාරයක් නැහැ. හැබැයි දෘෂ්ටියක් නෙමේ මේක, ප්‍රායෝගිකත්වයක්. දෘෂ්ටියක් වුණොත් මේක මෙන්න මේක මොලේට දාගන්න, මොලේට දාගෙන ලොකු පටලැවිල්ලක් හදාගන්න, ඊට පස්සේ ලොකු දත් මිටි කාගෙන ඕ හසුරවන්න යනවා. හසුරවන්න එතකොට මොකද වෙන්නේ? ඒක නිකන් හරියට අර නාන්න දීපු දේ කෑවා වගේ, කන්න දීපු දේ ගාල නැහැ වගේ නේද? නාන්න දීපු සබන් කෑල්ල කාලා, කන්න දීපු බටර් කෑල්ල ගාලා නාලා මාරු කරගත්තොත් ඕකයි වෙන්නේ. එතකොට අර්ථය වෙනස් වෙනවා. ඒ නිසා ඥාන සම්පයුක්තව හැම විටම කටයුතු කරන්න ඕන. යහපත් දේ එකතු කරන්න. කොහොමද මල් මාලාවක් එකතු කරන්න ආසේ? ලස්සන මල්, සුවඳ ඇති මල්, විවිධ වර්ගයේ මල්, ලස්සන මල් මාලාවක් හදන්න වගේ යහපත් දේ සිතට එකතු කරන්න. එතකොට යහපත් දේෙන් සිත පිරෙනවා. හැමදේම යහපත්. ව්‍යාපාරේ බැලුවාම ව්‍යාපාරේ රස්සාව යහපත්, ගෑණි දරුවෝ බැලුවාම ගෑණි දරුවෝ යහපත්, ස්වාමි පුරුෂයා බැලුවාම ස්වාමි පුරුෂයා යහපත්, තමන්ගේ සිතුවිලි බැලුවාම සිතුවිලි යහපත්. හැමදේම යහපත් 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 කියන ස්වභාවයෙන් තිබ්බහම යහපත් සංවේදනා තියෙනවා. අයහපතක් කරන්න යනකොට ඉස්සෙල්ල මේ අයහපතේ සංවේදනාව ඔබේ හිත ඔබට පවසනවා. ඔබේ හිත ඔබට කියා දෙනවා. ඒ සංවේදනාවට ඔබ ඇහුම්කන් දුන්නා නම් ඔබට අයහපතක් වෙන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයාගේ පඳුපුල්ලාසනය එහෙ තිබ්බට තමන්ගේ ලෝකයේ තුල සක්‍ර දේවේන්ද්‍රයෙක් ඉන්නොයිත් ඔබමයි. ඔබේ පඳුපුල්ලාසනය තමයි ඔබේ හදවත. ඔන්න ඕක හොඳට තේරුම් අරගෙන ඕක දිහා හොඳ නුවණින් සිහියෙන් බලන්න ඕන. මමත්වයක් නැත්තං එයාට නැමෙන්න, ඒවට ක්‍රියාත්මක වෙන්න, ඒවට අනුගත වෙන්න, අතහරින්න ඕන තැන අතහරින්න, හිමින් යන්න ඕන තැන හිමින් යන්න, නිහඬව ඉන්න ඕන තැන නිහඬව ඉන්න, කාලයට දෙන්න ඕන තැන කාලයට දෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඕක මමත්වයේ තියෙන කෙනාට කරගන්න අමාරුයි. මමත්වයේ නැති කෙනාට පුළුවන්. නොයෙකුත් සමාජයේ දේවල් ඇති වෙනකොට ඒව දිහා මමත්වයෙන් තොරව බලාගෙන ඉන්න. මමත්වයෙන් තොරව අනුශාසනයක් අනිත් අයගේ මමත්වය දුරු කරගන්න කරන්න පුළුවන්. ඥානවන්තනං ඒ වගේම අවස්ථානෝචිතනං කාලෝචිතනං පමණක් ඒක කරන්න පුළුවන්. නමුත් බුදු කෙනෙක් ඉන්න සමාජයේත් පින්නතුනේ යුද්ධ තිබුණා. බුදුවරු මේ වැඩ සිටි මහා යුද්ධ තියෙන ප්‍රාන්ත ගණනාවක් මැද්දේ තමයි බුදු කෙනෙක් වැඩ හිටියේ. යුද්ධ තිබුණා නැත්තේ නෑ. ලංකාවට වැඩම කරාමත් ඉතින් යුද්ධ පසුබිමක් වගේ තමයි. බුදුහාමුදුරුවෝ මුලින්ම වැඩම කළාම බොහොම සාදරයෙන් කඩු ඊතල නේද දුණු පාදිය අමෝරගෙන පිළිගත්තා. වැඩි ජනතාව යම් කිසි ඥාන සම්පයුක්ත ගුණයකින් අදත් ඒ මිනිස්සුන්ගේ හදවත තියෙනවා. වැඩි ජනතාවට තියෙන්නේ උගත්කම නෙමේ, තියෙන්නේ සංවේදී බව. ඒක දැන් ටිකක් ටිකක් අලුත් අලුත් පරපුරේ නැති වෙලා යනවා. පරණ පළපුරේ අය ඉන්නවා පුදුම සංවේදීතාවයකින් මිනිස්සෙක් වට්ටක් ගාලා අඳුන ගන්නවා. ඒක මම තේරුම් ගත්තේ අර ඒක වැඩි මිනිස්සෙක් මං කෙරෙහි යාත්ගේ හිතට දැනෙන දේ මිනිස්සයා කිව්වා. ඒ මිනිස්සයා කියන බුදුහාමුදුරුවෝ ඉන්න කාලේදී හිටපු මේ ඒ වගේ ඇත්තෙක් වගේ කියලා මගේ හිත් පොජ්ජට මේ අදහස් පොජ්ජක් මන්ද වෙනවා කියලා කිව්වා. මොනවද ඒ වචන ටිකක් කිව්ව මට ඒ වචන මතක නෑ. ඒ මනුස්සේ එක වීඩියෝ එක තියෙන දවසක පෙන්නන්නත් පුළුවන්. ඒ මනුස්සේ එක කියනවා මට ඒක සම්පූර්ණ කොටස වීඩියෝ කරගන්න බැරි වුණා, පොඩි කොටසක් තියෙනවා. බුදුහාමුදුරගේ කාලේ හිටපු කෙනෙක් වගේ මට මගේ ලයිපෝජ්ජට තේරෙනවා කියලා ඒ මිනිස්සේ හරියට සංවේදීව කිව්වා. එතකොට මා සාමාන්‍යයෙන් මගේ පිටින් දැක්කොත් එහෙම මං එහෙම කෙනෙක් කියලා තේරෙන විදියක් නැති වෙන විදියට මං ඉන්නේ. පිටින් දැක්කහම මාව සාමාන්‍යයෙන් පේන්නේ මුදලාලි කෙනෙක් වගේ. බොරු කියන්න ඕනේ. බෑග් ගෙහිකුත් එල්ලගෙන ගිහිල්ලා සුපිරි වාහනයකින් බැස්සාම ඉතින් මුදලාලි කෙනෙක් වගේ පේන්නේ නැතුව වෙන මොකෙන් පේන්නේ? එහෙම තමයි මාව පේන්නේ පිටින්. මං ඉන්නෙත් එහෙමයි.
නමුත් ඒක දැනෙන විනිහට හදවත දැනෙන විනිහට විතරක් තේරෙනවා මූ මුදලා ali කියන්නේ නෙමෙයි නිකන් මැදලා ali කියලා. ඒතරේ මිනිස්සේ මගේ හදවත ස්පර්ශ කරපු නිසා තමයි ඒක දැක්කේ. හැබැයි මගේ පිටින් ඇස් වලින් බලන මනුස්සට මාව ඒ විදිහට පේන්නේ. මන් තරුණ කාලයක් පින්නතුනේ මගේ සැබෑ ස්වරූපේ පේනවට මම වෙනස් කරා. මගේ සැබෑ ස්වරූපේ පේනුනහම මගේ යාළුවෝ නිකන් මගේ ළඟින් යනකොට නිකන් ටොකුත් තනගෙන ගියා. පාරේ යන මිනිස්සු නිකන් පයින්ුත් ගහගෙන ගියා. හරි අහිංසකයිනේ. ඒ සැබෑ ස්වභාවය පේනුනා. ඊට පස්සේ මං කර වැඩි මේ වැඩේ හරියන්නේ නැහැ කියලා කොණ්ඩේ ටිකක් වවලා පොඩ්ඩක් මේ රවුල පොඩ්ඩක් අමුතු විදියටත් වවලා ඒ තරුණ කාලේදී අවුරුදු 19 20 වගේ දෙක යන කාලේදී මේ පොඩි කොටි දතකුත් කරේ දාලා ඉරිය දැන් කොහොමද පේන්නේ? කෙලින්ම කරා. මහාන වෙන්න ගියාට කිසි දෙනකින් බාර ගන්නෑ. යාගෝ කොටි දතක් දාලා රැවුලක් කාලා පොඩ්ඩේවා මේ රත්ය අධිකාරියේ. ඒක ඇත්තටම අපි මේ සමාජයට පෙන්වන්න කරපු වැඩ සමාජයේ පවතින කරපු වැඩ. ලය වෙනම තැනක. ගත වෙනම තැනක තිබුණා. ඒක තේරෙන්නේ හාමුදුරුවරුන්ට. හාමුදුරු ගන්න ඊට පස්සේ මං කර වැඩේ රවුලක් කපලා අරවත් අයින් කළා. කොණ්ඩෙත් ගාන්න කපලා ගියාම තමයි ආමු හොඳයි දැන් හොඳයි මහාන කරා. කියලා වාරගත්තේ නැත්තම් අර හිතන්නේ අරමයි. ඒකෝ මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ අපේ මේ මතු පිට දකින්න කැමති මිනිස්සු. එවැනි අය අපිට එකතු කරගෙන වැඩක් නැහැ. ලය දකින්න බැරි ගත දකින්න මිනිස්සු වැඩක් නැහැ. ඔබ 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 මේ දරුව එහෙම ඉන්නවනම් විවාහයක් එහෙම කරගන්න යද්දි වුණත් හොඳටම ශරීරේ දැකලා නෙමෙයි ඔබේ මිත්‍රත්වය හටගන්න ඕන. ලය දැකලා හිත දකින්න පුළුවන් කෙනෙක් එක්ක කටයුතු කරාම දිගු කාලයක් හොඳින් කටයුතු කරන්න පුළුවන්. ලය දකින්න බැරෙන වැඩ නැහැ. ලය දකින්න එකක් එයාට ගැඹුරු කියවීමක් තියෙන්න ඕන. ගැඹුරු කියවීමක් කියන්නේ පොතපත කියවනවා නෙමෙයි. මනුස්සයෙක්ව කියවන්න පුළුවන් කම තියෙන. මනුස්සයෙක් කියන්නේ පත්තරයක්, පොතක්. බොහොම වටින පොතක් මනුස්සයෙක් කියන්නේ පොතක්. ඔබ මනුස්සයෙක් එක්ක හොඳ කියවීමකින් කතා කරනවා කියන්නේ හොඳ පොතක් කියවනවා කියන එක. සෑම මිනිසෙක්ම පොතක්. ඒ පොතේ නම තමයි එයාගේ නම. ජොන්සන් අප්පුහාමිලාගේ විල්සන්. එයාගේ පොත. මොකක් හරි එකක් වෙන්න පුළුවන් ඈ. ඒක තමයි එයාගේ පොතේ නම. කියවන හැම තිස්සෙම කියවන. ඒ කියන්නේ අපිට අනිත් අයව කියව ගන්න අපිට හැකියාව ලැබෙන්නේ පින්නතුනේ අපිට අපි කියව ගන්න පුළුවන් තරමට. තේරුණාද ඒක? අපිට අනිත් අයව කියව ගන්න හැකියාව ලැබෙන්නේ අපි අපිට කියව ගන්න, තමන් තමන්ට කියව ගන්න පුළුවන් තරමට තමයි ඔබට අනිත් කෙනා. දැන් ඔබ ඔබේ මනසේ ගැඹුරුම අවස්ථා කියව ගන්න ඔබට බැරි නම් ඔබට අනිත් කෙනාගේ මනසේ ගැඹුරුම අවස්ථා කියවන්න පුළුවන්ද? නැහැ. එනිසා ඔබ ඔබේ මනසේ ගැඹුරුම අවස්ථා ඔබ කියවන්න පුරුදු වුණොත් ඔබට අනිත් කෙනාගේ ගැඹුරුම අවස්ථා කියවන්න පුළුවන්. හරක හැරෙන්නේ පොල් කැලේ ගන්න කියලා මම හිතුවා කියලා හිතන්න ඕනේ. හරක පොල් පැලේ කන්න හිතන්න කලින් අවුරුද්දකට විතර කලින් අවුරුදු 5-6කට කලින් කියන්න පුළුවන්. ඒකට බුදු කෙනෙකුටත් එහෙම පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ අහන දේවදත්ත ඇයි මහාන කරගත්තේ? ඔබ වහන්සේට මහා විපත්තියක් කරන කෙනෙක්. කට්ටියගේ හිතේ බුදුහාමුදුරු දන්නේ නැතුව රැවටිලා මහාන කරගෙන දැන් වැඩේ අනාගෙන කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දැනගෙන මහාන කරේ කියලා. මේක పూర్ව ජම්මගත සංසාරික වෛරයක් මේ තියෙන්නේ. මේ මේ මස්සිනාකමට එන වෛරයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ එයාගේ මස්සිනා තියා මගේ කෝසේ උපන් නිවුල් වෙලා ඉපදුනත් නේද? මේ 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 ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ. මේ ජම්මාන්තරගත වෛරයක් තියෙන මේක. මෙච්චර ළඟට වෙලා සාමාන්‍යයෙන් අපේ සමාජෙ නම් අපි දැකලා තියෙන්නේ මේ ආරක්ෂා කරන එකනේ නේද? තමන්ගේ මේ පවුලේ ඥාතිවරයා මේක හිම මේ අකාගල් පෙරලනවානේ. එතකොට බුදුහාමුදුරුවෝ විමසනවා ඇයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මේ පුජ්‍යලය අපේ ශාසනයෙම මහාන වෙලා අපි අතර මෙහෙම දෙයක් වෙනකොට සමාජයේ ඒක දකින්නේ ඒක ශාසනයේ ඒගොල්ලොන්ගේ ඇතුළේ පොඩි ප්‍රශ්නයක් කියලාලු. හැබැයි මෙයා වෙන තීර්ථක සමාගමක එකතු වෙලා මේක කරන්න ගියා නම් එහම මීට වඩා ශාසනික හානියක් කරනවා කිව්වා. ඒ නිසා මිනිහව පිටින් ඉඳලා හානිය සිද්ධ වෙනවට වැඩිය හොඳයි ඔය ඇතුළෙන් මෙතන හානිය සිද්ධ වෙනවට කියලා කල්පනා කරලා ඉතින් මහාන කරගත්තා. අද අපි බුදුහාමුදුරන්ට අපමණ ගෞරවයක් තිබුණට එදා එහෙම බලනකොට ගෞරවයක් තිබිලා නෑ සමහරවද වේ ළඟ. බුදුහාමුදුරුවෝ ළඟ බණ අහන 500ක් දේවදත්තට අරයි යන්න පුළුවන් නම් මෙතන ඉන්න කොහේ හරි ඉන්න ඔය අම්මන්ඩි කෙනෙකුට ඇවිල්ලා මේකේ ඉන්න කීප දෙනෙක් කඩාගෙන වෙන කොහේ හරි යන්න බැරිද? පුළුවන්. ඉතාම ලේසි. ඔහි කොච්චර කල් බණ අහනවද? දැන් අවුරුදු දෙකක්. අයියෝ අර අතන සති දෙකෙන් දකිනවා. එන්න යන්න යන්න යනවා. ගිහිල්ලා එක්ක ඔල්මොරුන්දන් ගලා එක්ක මොලේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වෙලා ඔන්න ආයෙනවා. ටග්ගාලේ අඬ ගහන කෙනයාගෙන් මහන්න ඕන ඔයා දැකලා දින්නේ. එයා කියනවා තාම මම නැහැ තාම මම ලැස්ති වෙලා කියන්නේ ඔයා ඉන්න ඔයාට දකින්න පුළුවන්. ඉතින් මං ඉස්සෙල්ලා ඔයා දැකලා ඉන්නකෝ සම්පූර්ණයෙන් ඔයා දැකලා ඉන්න. ඔයාලුකු ආදර්ශයක් කරන මං කැමතියි ඔයාගෙන් බණ අහන්න. ඔයා දැකලා ඇවිල්ලා අපිට බණ කියන්න. අන්න එහෙම දෙන්න ඕන අභියෝගය. තේරුණා නේද? එවැනි බුද්ධියක්වත් ඇතුව වැඩ කරන්න එපා. මේක මිනිස්සේ කැයලා දවසක් මට කියනවා මේ මට මන්තරයක් දුන්නා මේක ගායනා කරාම එක සතියකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මම ඒක කවුද දුන්නේ? අහවල් කෙනා. ඒතකොට මම ඔය අහවල් කෙනා කෝටිපතියෙක්ද? නෑ කිව්වා. එයා කුලියට ඉන්නේ කිව්වා. එයා පැත්තේ. මංගම මෝඩ මිනිස්සුයෝ උට කෝටි වලින් පුළුවන් ඌ ඔක කල්ල ඉස්සෙල්ලා කුලිය ගයක් නැතුව හොඳ ගයක් ගන්නේනේ. එවැනි බුද්ධි මහිමකටවත් යන්නේ නැති සමාජයකට අපිට අනුශාසනා කරන්න බෑ. විචාරශීලී බව තියෙන්න ඕන. විචාරශීලී බව තියෙන්න ඕන. මේ මේ කතා කරන්නේ කවුද? මේ කියන්නේ කවුද? මේ මේ මිනිස්සුගේ මේ චේතනා සහ මේ කපටි බුද්ධිය මොකද්ද කියලා. දැන් ඔයත්තන්ට මේ සමයේදී ඔන්න එකපාරට ඇහි කාගෙන් හරි අපි වැඩි කරනවා ලක්ෂයකින් පඩි කියලා කියනවා දේශපාලඥයෝ. ඔයගොල්ලෝ හිතන්න ඕන ඔයගොල්ලන්ගේ සල්ලි වලට බැංකුවල තියෙන සල්ලි වලට ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? ලක්ෂයකින් පඩි වැඩි කරගන්න. ආරක බයිනෝගේ සුස් ගාලා පල්ලෙහාට. ලක්ෂ 10ක් තිබුණොත් බැංකුවේ ලක්ෂයකින් පඩි වැඩි කරොත් ඔයාට ලක්ෂ 10 බඩු ගේන්න වෙන්නේ ෂොපින් බෑග් එකේ. මතක තියාගන්න. තේරුණාද නේද? ඔය මොය මොඩ වැඩේ කරන වියට්නාම් වල. වියට්නාම් වල සෑම වසරකම 10,000කින් පඩි වැඩ කරන වැඩපිළිවෙල කරගෙන යනවා. මේ රටේ ඉන්න මොඩයන්ට තේරෙන්නේ පඩි වැඩි වෙන්න නෙමෙයි ඕන. මුදලේ අගය වැඩි වෙන්නයි ඕන. පඩිය වැඩි වෙන්න ඕනේ. තියෙන දැන් ඩොලර්ස් හම්බ වෙනකොට පොඩි ගාණයි නේ හම්බ වෙන්නේ. දැන් ඩොලර්ස් හම්බ වෙන්නේ ඩොලර් 7000යි 8000යි ඩොලර් 10 15000යි නේ හම්බ වෙන්නේ. උපරිම ඔය හොඳ ජොබ් එකක් කරන කෙනෙකුට උනත් පිටරට. නමුත් මොකද්ද වටිනකම? අගේ වැඩි. මේ රටේ ඉන්න ගොන් හුචක් වලට ඕක තේරෙන්නේ නැහැ නේ.
මුන්ට පඩි වැඩි කරනවා කිව්වම ගානෝ කතරේ ගිහිල්ලා. මේක මහා අපරාධයක් පින්නතුනේ. ඔය වැඩේ කරන වියට්නාම් වල දැන් පින්නතුනේ කෑම පැකට් එක මිල කීයද දන්නවද? වියට්නාම් සල්ලි වලින් 275,000 දෙන්න ඕන බත් පැකට් එකකට. ඒක ඩොලර් එකට කන්වර්ට් කරාම කීයද කියලා දන්නවද? $2 තමයි 275,000 කියන. ඕක ලංකාවට නොවුනොත් තමයි මේ මෝඩ සමාජයේ පුදුමයි. ලංකාවටත් ඒක තමයි වෙන්නේ. ඒ නිසා බැංකුවල කිසිම වෙලාවක ලංකාවේ මුදල් තැන්පත් කරලා තියන්න එපා. නිකන් අරිස්තාවර තැන්පතු හැරෙන්නේ කිසි වැඩක් නැහැ. ඕනම් කියලා දෙන ඉඩමක් කරන් දාලා තියන්න. එතකොට ඒකේ පොඩි වැලියු එකේ සිස්ටම් එකක් හැදෙනවා. ඉඩම ඒකේ ඒ මුදලත් එක්ක වටිනාකමනේ එකටට හැදෙන්නේ. අර බැංකුවේ පොලි සිස්ටම් එක නෙමෙයි. එතකොට ඒක සිය ගුණයකින් වැඩි වෙනවා. ඔනොහොම පොඩි බුද්ධියක් තියෙනවා. දැන් හොඳයි නේද මගේ බිස්නස් මොලේ? හොඳයි නේද? ඒක තමයි මං මාව බඳව ගන්න ඕන ජනාධිපති උපදේශක හැටියට මම හරි සන්තෝෂයෙන් මේ රටේට කිසි වේදමක් නැතුව මේ රටට අවශ්‍ය කරන සංවර්ධන කටයුතු 1000ක් කියලා දෙන්නම්. දවසට එක ගන්න ක්‍රියාත්මක කරා. මේ රට ලස්සන රටක් බවට පත් වෙනවා. තව සමස්ත රටේ මිනිස්යන්ට යම්කිසි හානියක් වෙලා තියෙනවා. රටට හානි සිද්ධ වෙනවා. සමහර ආගම්වල පෞද්ගලික කමිටියක් තියෙනවා. ඒ කියන්නේ ඒ ආගමික කමිටි ශක්තියක් තියෙනවා. ප්‍රධාන මේ පල්ලි වලින් අනිත් පල්ලි වලට දැනුම් දෙනවා. ඒ පල්ලි වලින් තමන්ගේ ඉන්න සියලුම සමාජිකයන්ට දැනුම් දෙනවා. අහවල් දවසේ අහවල් ආහාරය ගන්න එපා. අහවල් බ්‍රෑන්ඩ් එකේ ආහාරය ගන්න එපා. අහවල් දේවල් ගන්න එපා කියලා. මොකද හේතුව? වැරදි දැන්වීම් දමදමා වැරදි දේවල් මේ සමාජයට අනුගත කරනවා. විස රසායනික තියෙන කිරිපිටි, විස රසායනික වර්ග තියෙන ෆිෂ් ඔයිල් වර්ග, විස රසායනික වර්ග තියෙන ආහාර, විස රසායනික දේවල් ඇතුළත් කරපු මස් වර්ග මේ සමාජගත වෙනවා. ඒක ඒ ආගමිකයන්ට එනවා, අපිට එන්නේ නැහැ. මුළු රටක්, ජාතියක්, ආගමක්, වර්ගයක් තියෙන මේ ගෝත්‍රිකවාදයකින්, ආගම්වාදයකින්, බුද්ධාගමේ නිසා කියන කතාවක් නෙමෙයි. මේක මිනිසුනේ ඇත්ත. මේ ඉන්න සිංහලයාට සමහර ආගමිකයන්ගේ මයින්ඩ් එක රීඩ් කරන්න ශක්තිය නැහැ, මොලේ නැහැ. තේරුණා නේද? දැන් මේ රටේ ඉන්න ප්‍රබලව ත්‍රස්තවාදී ආගම් සංවිධානය කියන ඒගොල්ලන්ගේ මයින්ඩ් එක රීඩ් කරන්න සිංහලයට බෑ, සිංහල පාලකයන්ටත් බෑ. ඒගොල්ලන්ගේ මයින්ඩ් එක රීඩ් කරන්න පුළුවන් එකම මිනිස්සු ලෝකේ ඉන්නේ ඇමරිකන්ස්ලා විතරයි. උන්ට විතරයි පුළුවන් ඒ මයින්ඩ් එක රීඩ් කරන්න. නැත්තම් උඩින් කතා කරන කතා කිරිල්ලටයි, දාන හිනාවටයි, පණාවටයි, කරන වරුණාවටයි මේ අපේ ගොම්මන් අම්මන්ඩිලා අහු වෙනවා. අපේ ඇයිද මිස් කිව්වහම ඇතිනේ, සර් කිව්වහම ඇති, ඔක්කොම ඉවරයි. මෝ මාර ගෞරවයක් නේ අපිට. මිස් කියලා සර් කියලා ඇස් දෙකයි කන් දෙකයි පන්නයි යනවා. ඒ නිසා ඔය ඇත්ත වහාම ඔබේ මයින්ඩ් එක කියවන්න පුරුදු වෙන්න, ඔබ ලෝකේ මයින්ඩ් එක කියවන්න පුරුදු වෙන්න. අනාගතේ නම් මයින්ඩ් රීඩින් බැරුව ජීවත් වෙන්න නම් බෑ. මහත්යගේ වුණත් කමන්නේ, මනස කියවන්න පුළුවන් වෙන්න ඕන. නෝනගේ වුණත් කියවන්න, දරුවන්ගේ පවා කියවන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මනස කියවන්න හොඳට පුරුදු වෙන්න. එහෙම නොත් ඉතරවත්තන්න ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඉතින් වෙලාව ගිහිල්ලා මම දන්නේ නැහැ.